සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යාදි සංවපතේ බීජං තාදි සංහරතේ ඵලං කල්යානකාරී කල්යාණං පාපකාරී ච පාපකං තී.
ශ්‍රද්ධාවන්ත පින්වතුනි, තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දේශනාවෙහි තියෙන මූලිකම සිද්ධාන්තයක් තමයි කර්මය සහ විපාකය කියලා කියන්නේ. ඒ ධර්මයේ දැක්වෙන කර්ම විපාක න්‍යායෙහි වැදගත් සංකල්පයක් තමයි කම්ම සරික්කතා විපාකස්ස. විපාකයාගේ තියෙන කර්මය හා සමාන බව. සරික්කතා කියලා, සරික්ක කියන්නේ සමාන දෙයට. සරික්කතා කියලා කියන්නේ සමාන බව. ඒක තමයි මේ ගාථාවේ හරි ප්‍රසිද්ධ ගාථාවක්. ඒ ගාථාවේ දේශනා කරලා තියෙනවා. අපි සාමාන්‍යයෙන් කියනවා වී වැපරුවොත් වී ලැබෙනවා, මුං වැපරුවොත් මුං ලැබෙනවා කියලා. යාදිසං වපතේ බීජං තාදිසං හරතේ ඵලං. යම්බදු බීජයක් වැපරුවා නම් එබඳුම ඵලයක් තමයි අරගන්නට තියෙන්නේ. යාදිසං වපතේ බීජං තාදිසං හරතේ ඵලං. කල්‍යාණකාරී කල්‍යාණං පාපකාරී ච පාපකං. කල්‍යාණකාරී කියලා කියන්නේ එකවතාවක් දෙවතාවක් නෙවෙයි, නැවත නැවත පින් කරන පුද්ගලයා. එසේ පින් කරන පුද්ගලයා පින තමයි වපුරවන්නේ. ඒ කෙනා ඒ පිනට සරිලන විදිහේ සැප විපාක නැමැති අස්වැන්න නෙලා ගන්නවා. පාපකාරීච පාපකං. පව්කම් කරන කෙනා ඒ පාපේ නැමිති බීජය වපුරවලා ඒකෙන් දුක් විපාක නැමැති අස්වනු නෙලා ගන්නවා. එන මේ කියන කම්ම සරික්කතාවය අපේ ජීවිතවලට නිවන් ගමනට ඉතාම වැදගත් වෙනවා. කොහොමද අදාළ වන්නේ? විශේෂයෙන් අපි නිවන් ගමන යනකොට පව් වලින් වැළකිලා පින්කම් වල යෙදෙන්නට එපැයි. දානීය සීලය භාවනාව ලෙස හරි, සීල සමාධි ප්‍රඥා ලෙස හරි මේ පූර්ණේ කරන්නේ යහපත් ක්‍රියාවන්. ඒව සමහර වෙලට ත්‍රිශික්ෂා පූර්ණය, අදිශීල පූර්ණ, අදිශික්ෂා පූර්ණය, පාරමිතා පූර්ණය, ඉන්ද්‍රිය ධර්ම දියුණු කිරීම, බුද්ධංග වැඩීම, මේ ආදී ලෙසට අපි එක එක ක්‍රමවලට හඳුන්වනවා. ඒ ගුණධර්ම දියුණු කරනකොට නිතැතිම කුසල කර්මයේ රැස්වෙන එක වළක්වන්නට බෑ. සමහරු හිතනවා නිවන් පතාගෙන කර්ම කරනකොට කර්ම සංස්කාර රැස්වන්නේ නැහැ. එහෙම එකක් නෙවෙයි. අනුසේ සහිත සත්වයා මොනම ජවන සිතකින් ක්‍රියාවක් කළොත් ඒක ඵලචිත්තය හැරනම් අනිවාර්යෙන් කර්මයක් රැස්වෙනවාමයි. ඒක අනාගාමී නාරයන් වහන්සේගේ රහත් වෙන්න ඔන්න මෙන්න තියලා පහළ වෙන වෝධාන සිත. ඒකට ගෝත්‍ර බුහ කියලා සමහර තැන්වල කියන වෝධාන සිත විපාක ලබා දෙනවා. ප්‍රතිසන්දියට පවා ප්‍රත්‍ය වෙන්නට පුළුවන්. නමුත් ඒ ප්‍රතිසන්දිය ඇති වෙන්නේ ඊළඟ මොහොතෙහි ඵලය අරිහත් මාර්ගයෙන් කෙලෙස් දුරු කරන නිසා. නමුත් ඒ ශක්තිය තියෙනවා, හැකියාව තියෙනවා. ඒ නිසා අපි මේ නිවන් මාර්ගයේ යනකොට කර්ම රැස්වෙන එක වළක්වන්නට බෑ. ඒ කුසල කර්ම රැස්වෙන එක හොඳයි. ඒ උපකාර වෙනවා අපිට දවසක සියලු කෙලෙස් නසලා නිවන් දකින්නට. එතකොට අපි සිද්ධ කරන්නා වූ නිවන් මාර්ගයේ සිද්ධ කරන්නා වූ පින නැත්තං ඒ ಗುಣධර්ම පූර්ණේදී රැස් වෙන්නා වූ පින ඒ පූර්ණේ කරන ಗುಣධර්ම සහ කර්මයට අනුකූලව තමයි පැසෙන්නේ. ඒ නිසා අපි මේ නිවන් මාර්ගයේ ගමන් කරනකොට නිවන් දැකීමට උපකාර වෙන අයුරින් කුසල් සිද්ධ කරනවා නම් ಗುಣධර්ම පූර්ණේ කරනවා නම් ඒක ඒකාන්ත උපකාරයක් වෙනවා නිවන සඳහා. කල්යාණ මිත්‍රයෝ සසර ලබන්නට ඕනේ නම් අන් අයට කල්යාණ මිත්‍රයෙක් වෙන්නට ඕනේ. සැප සහ පන් සම්පත් ලබන්නට ඕනේ නම් අනිත් අයට සැප සම්පත් දෙන්නට ඕනේ. ඥානෙ දිනු කරන්නට ඕන නම් අන් අයට ඥානෙ දෙන්නට ඕනේ. මේ විදිහට ඒ අදාළ සම්පත්තිය ලැබීම සඳහා ඊට අදාළ කර්මපාතින් සිද්ධ වෙන්නට ඕනේ. ඉතින් ඒ අනුව අපි අද දවසේදී බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම මීට වර්ෂයකට විතර කලින් මාස ගණනකට කලින් ආරම්භ කරන්නට යෙදුණු ඒ විශේෂ භික්ෂු සුරක්ෂා කියන වැඩසටහන් මාලාවේ නැත්නම් ඒ වැඩසටහනෙහි සහ සම්බන්ධ වෙන සංවිධායක පිරිස සහ ඒ හැම දිනාම වෙනුවෙන් තම තමන් විසින් මේ මාස ගණන ඇතුළතදී සිදු කළපු ඉදිරියේදීත් සිදු කරන්නට බලාපොරොත්තුෙන් සිටින ඒ සංඝ උපස්ථානය කොහොමද අපේ නිවන් මාර්ගයට උපකාර වන්නේ, නිවනට ප්‍රත්‍ය වන්නේ, කොතරම් වැදගත්ද කියන මාතෘකාව යටතේ ධර්මයක් දේශනා කිරීමට. ඉතින් අද දවසේදී විශේෂයෙන් අපේ මහේෂි නාරංගොඩ මැතිනියත්, දිලූෂී විජේනායක මැතිනියත්, ඒ වගේම අපේ අශෝක විජේනායක මහත්මයා ඇතුළු ඒ සෑම දෙනාගේම ආරාධනාවෙන් සිදු කරන්ට යෙදෙන මේ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමේ කුසලයෙන් ඒ හැම දිනාටමත් ඒ භික්ෂු සුරක්ෂා වැඩසටහනේ දායකත්වයේ දරන පින්වත් හැම දිනාටමත් අද දවසේ ධර්ම ශ්‍රවණය කරන හැම සියලු දෙනාටමත් පාරමී වර්ධනය වේවා, නිවන් මඟ එළිපෙහෙළි වේවා, විවට්ට ගාමිනී කුසලයක් වේවා, ඉදිරියේදීත් පාරමී පූර්ණය කරගෙන නිවන් මඟ යා ගන්නට සියලු ශක්තිය ධෛර්ය වාසනාව නුවඩුව ලැබේවා කියන හිත ඇති කරගෙන අපි ධර්ම ශ්‍රවණයට සූදානම් වෙමු. මහා බෝධිසත්වයන් වහන්සේගේ පාරමී පූර්ණයේදී විශේෂයෙන් දැක්වෙනවා උන්වහන්සේ විසින් සිදු කරන්නට යෙදුණු විශිෂ්ට පුණ්‍ය කර්ම හේතු කරගෙන තමන් වහන්සේගේ ශරීරයේහි විශේෂ ලක්ෂණ කිහිපයක් පිහිටනවා. ඒවට කියනවා මහා පුරිස ලක්ෂණ කියලා. ඒ මහා පුරිස ලක්ෂණය එක එකක් සඳහා බෝධිසත්වයන් වහන්සේ අනේක ආත්ම භාවයන්හිදී වැඩිහිටි වන්දනාව, සත්‍යවාදී භාවය, ඥාතීන් රක්ෂා කිරීම, පිරිවර රක්ෂා කිරීම, මිනිසුන්ට සිත සැලසීම, අභේදානය දීම, මේ ආදී වූ අනේක විද පුණ්‍ය කර්මයන් අනේක ආත්ම භාවයන්හි පුරුදු පුහුණු කරලා එහි මස්තක ප්‍රාප්තිය ලෙස තමයි මහා පුරුෂ ලක්ෂණ සහිත ඒ රූපකාය ඇතිව සම්මා සම්බුද්ධත්වයට පත්වන්නේ. ඒ හැම තැනකම උන්වහන්සේ සිදු කරපු ඒ කුසල කර්මයන්ට අනුරූප වෙච්ච විපාකයක් තමයි තමන්ගේ රූපකයට ලැබිලා තියෙන්නේ. විශේෂයෙන් විශාලා මහනුවර තුන්බිය දුරු කරන්නට වඩින අවස්ථාවේදී කලින් ආත්ම භාවයක තමන්ගේම දරුවෙක් වෙලා පසේ බුද්ධත්වයේ ලැබූ සුසීම පසේ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කළ චෛත්‍යයට සිදු කළා වූ ඒ පූජාව, උපහාරය, සත්කාරය හේතු වුණා. මේ අන්තිම පශ්චිමාත්ම භාවයේදී ඒ ආශ්චර්යමත් විශාලා මහානුවර ගමන සඳහා. ඒ වගේ පින්වත්නි, අපි පූර්ණය කරන ගුණධර්ම වලට අනුරූප විපාක ලැබෙනවා කියන එක මතක තියා ගන්නට ඕනේ. ඒ න්‍යාය සංඝ උපස්ථානයටත් වැදගත්. මේ කරගෙන යන වැඩපිළිවෙලේ මාතෘකාව භික්ෂු සුරක්ෂාන්. භික්ෂු සුරක්ෂා කියලා කියන්නේ භික්ෂූන් වහන්සේලාව මනාකොට රක්ෂා කිරීමට උත්සාහවත් වීම, උනන්දු වීම. ඒ සඳහා වෙහෙසීම. තමන්ට ලැබෙන්නා වූ තමන් ධාර්මික උපයාසපයා ගන්නා වූ ධනයෙන් වස්තුවෙන් අනුග්‍රහ කරමින් මහා සංඝරත්නයට සුවසේ තමන් වහන්සේලාගේ පාරමී ගුණ පූර්ණේ කරගන්නට ලැබේවා කියන හිතෙන් තමයි ඒ දානමය පරිත්‍යාගය සෑම දෙනා විසින්ම සිද්ධ කරන්නේ. මේ දානමය පුණ්‍ය කර්මයක දාන පාරමිතාවක්, දාන පූර්ණයක්, දාන සීල භාවනා කියන ඒ ශික්ෂා ගුණධර්මවල පළවෙනි ගුණය පුරුදු කිරීමක්. ඒකෙදි විශේෂයෙන්ම මේ වැඩසටහනේ නාමය යෙදීමේ තැන පටන්ම අපේ හිතට ඇතිවෙන හැඟීම විශේෂයි. භික්ෂු සුරක්ෂා කියනකොට භික්ෂූන් වහන්සේලා ආරක්ෂා කරන්නට ඕනේ, උන්වහන්සේලාට පිහිට වෙන්නට ඕනේ, උන්වහන්සේලාගේ දිවි පැවැත්මට උපකාර කරන්නට ඕනේ කියන අදහස තමයි මුල් බැසගන්නේ. ඒ අදහසින් තමයි මේ දායකත්වාදී අපි සිද්ධ කරන්නේ. එතනදී බලන්නට ඕනේ මොන වගේ කර්මයක්ද, පාරමිතාවක්ද, ගුණයක්ද අපේ సంతානය තුළ වර්ධනය වෙන්නේ. හැමතිස්සෙම කම්ම සරික්කතා කියන මාතෘකාව අමතක කරන්නට එපා. කම්ම සරික්කතා, කර්මයට සරිලන විපාකයක් ලැබෙනවා. ඒ කම්ම සරික්කතාව මත තමයි අපේ කුසල කර්මය ගැන අපි සිහි කරන්නට ඕනේ. මහා සංඝයා කියලා කියන්නේ ගිහිගේ අතහැරියා වූ කුල පුත්‍රයන්ගෙන් සමන්විත වෙච්ච පුරුෂ කොට්ටාසයක්. උන්වහන්සේලා අපායේ භය දකින නිසා භික්ඛු භික්ඛු නැත්තම් භික්ෂු ලෙස අපි හඳුන්වනවා. අපායේ සංසාරේ භයං ඉක්කතීති භික්ඛු කියන නිර්වචනය ඇත්තට අපේ ධර්මයේ. සසර භය දකින නිසා භික්ෂු භික්ඛු කියලා කියනවා. සංස්කෘත පදේ නම් භික්ෂු, ඒ කියන්නේ පිඬු සිඟාගෙන යන නිසා තමයි භික්ෂු කියලා කියන්නේ. ඒක පාලියට එනකොට අපි අලුත් අර්ථ විවරණයක් දෙනවා, සසර බය දකින්න කෙනා. එහෙනම් භික්ෂූන් වහන්සේලාගේ ඒ වගේම මහා සංඝ රත්නයේ ඒ භික්ෂූන්ගේ සමූහය මහා සංඝයා ප්‍රධාන ඉලක්කය තමයි තමන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ, තථාගතයන් වහන්සේ දේශනා කළා වූ ප්‍රතිපදාවේ ගමන් කොට ඒ සංසාර ගමන අවසන් කරලා නිර්වාණ ධාතුවට පත්වීම. ඒක තමයි උන්වහන්සේලාගේ ප්‍රතිපදාවේ අවසාන ඉලක්කය. ඒ කරා තමයි, ඒ වෙත තමයි භික්ෂුන් වහන්සේලා ගමන් කරන්නේ. ඒ ගමන් ගන්න ප්‍රතිපදාවේදී උන්වහන්සේලා සුපටිපන්න, උජුපටිපන්න, ඤායපටිපන්න, සාමීචිපටිපන්න, ආහුනේය, පාහුනේය, දක්ඛිනේය ආදී ගුණයන්ගෙන් යුක්තයි කියලා බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා. නිවැරදි ප්‍රතිපදාවට පිළිපන් බැවින්, නොවරදින ප්‍රතිපදාවට පිළිපන් බැවින්, අපන්නක ප්‍රතිපදාවට පිළිපන් බැවින් සුපටිපන්නයි. ඍජු වූ ප්‍රතිපදාවට අකුසලයෙන් බැහැර වෙලා නිවන කෙරෙහි වැටුණු ඍජු කුසල ප්‍රතිපදාවට පිළිපන් බැනින් උජුපටිපන්නයි. නිර්වාණ ධාතුවටම වැටුණු නෛර්යානික ප්‍රතිපදාවට පිළිපන් බැවින් ඥායපටිපන්නයි. ගරු බුහුමන් ලැබීමට, පූජා සත්කාර ලැබීමට, සතුටු සාමිච්චියට ලක්කරන්න සුදුසු වන්දනීය පූජනීය ප්‍රතිපදාවන්ට පිළිපන් බැවින් සාමිච්චි පටිපන්නයි. ඉතින් මෙවන් ගුණ ඇතුව තමයි මේ ශාසන ප්‍රතිපදාවේ නියලන්නේ. හැබැයි මේ ප්‍රතිපදාවේ නියලෙන්නේ මනුස්ස ලෝකේ. ඒක දිව්‍ය ලෝකේක, බ්‍රහ්ම ලෝකේක තියෙන තැනක් නෙවෙයි මේ බුද්ධ ශාසනය කියන භික්ෂු පරපුර කියන එක. මනුස්ස ලෝකේහි, මනුස්ස ලෝකයේ ගත්තම ඒකේ සැප දුක, පහසුව අපහසුව මේ සියල්ලංගෙම යුක්ත එකක්. විශේෂයෙන් භික්ෂු ජීවිතයට පැමිණෙනකොට සියලු සම්පත්තීන් අතහැරලා, මුදල් හදල් අතහැරලා, දේපල ඉඩකඩන් අතහැරලා, තමන්ගේ පවුල අතහැරලා, හිතවතුන් අතහැරලා, මිත්‍රයන් අතහැරලා, රැකියා අතහැරලා මේ ජීවිකාවට නැත්තං ඒ ජීවන ක්‍රමයට බැසගන්න පුද්ගලයන්ට පහසු ජීවිතයක් හම්බ වෙන්නේ නැහැ. එතනදී හම්බ වෙන්නේ තමන්ගේ ජීවිකාව ධාර්මිකව රැකියාවකින් තොරව සිද්ධ කරගෙන ඒ අතරතුර එයින් ලැබෙන්නා වූ විවේකයේ හේතු කරගෙන උපකාර කරගෙන නිවන් මඟ යාගන්නට ඕනේ කියන අදහස තමයි එතන තියෙන්නේ. හැම කෙනාගේම ජීවිතය ගත කරන්නට ජීවත් වෙන්නට යම් කැපකිරීමක් කරන්නට ඕනේ, මහන්සියක් ගන්නට ඕනේ. ගෘහ ජීවිතයේදී වෙහෙස මහන්සි වෙලා ධනෙ උපයාගෙන ඒ ධනෙ උපකාරයෙන් තමයි ආහාර පාන ආදී හොයලා ගෙවල් දොරවල් හදාගෙන යාන වාහන අරගෙන ජීවත් වෙන්නේ. භික්ෂු ජීවිතයේදී මේ රැකියාවන් සිදු නොකර තමන්ගේ ජීවිකාව පවත්වා ගන්නට ඕනේ පළවෙනි දේ. භික්ෂුවගේ ජීවිතය කියලා භික්ෂුවගේ ආජීවය කියලා. ඒ ආජීවය පාරිශුද්ධව පවත්වන්නට ඕනේ. ඒකට ආජීව පාරිශුද්ධි සීලය කියලා. ආජීවයකින් තොරව කිසිම කෙනෙක්ට ඉන්නට බෑ. ආජීවයකින් ජීවත් වෙන ක්‍රමය. ගිහි කෙනෙක් නම් රැකී ආරක්ෂා කරලා ජීවත් වෙනවා. තිරිසන් සතුන් නම් සත්තු දඩයම් කරලා ජීවත් වෙනවා. තවත් සත්තු ගස්කොළවල ගස්වල පල්වල කොළ කාලා ජීවත් වෙනවා. භික්ෂුන් වහන්සේත් මේ ජීවිකාව සිද්ධ කරනකොට තමන්ට අවශ්‍ය සිව්පසේ හොයාගෙන ජීවිකාව කරනවා. ඒක ගිහි අය වෙහෙස මහන්සි වෙලා වැඩ කරලා සමාජ සේවය කරලා ඒ තුලින් යම් ප්‍රතිලාභයක් ලබලා ඒ ජීවිකාව සිද්ධ කරනවා. භික්ෂුන් වහන්සේගේ ජීවිකාව තියෙන්නේ වෙහෙසලා මහන්සි වෙලා මුදල් පිළිගැනීමකින් තොරව තමන්ට අවශ්‍ය මූලික පහසුකම් ටික බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ශික්ෂා පදවලට අනුකූලව සකස් කර ගැනීම භික්ෂුවගේ ජීවිකාව. පිණ්ඩපාතයේ දානේ සඳහා පිණ්ඩපාතයේ වැඩම කිරීම, උදෙසා සිටීම, වාසනාව තිබුණොත් දායකයෝ විසින් සපයන ගෙනත් දෙන දානය වළඳන්නට පුළුවන්. නමුත් පදනම තමයි පින්දියා ලෝප භෝජනං නිස්සාය පබ්බජ්ජා. පිණ්ඩපාතයේ මත තමයි පැවිද්ද තියෙන්නේ. මොකද ආහාර අවශ්‍යයි ජීවත් වෙන්නට, ඒ ආහාර හොයාගන්නට පිණ්ඩපාතේ යන්නට ඕන. සේනාසනය ගත්තොත් මොනවා හරි යම් තැනක තමන්ට හිමිවන තැනක පොඩි ලොකු වේදයකින් තොරව තමන්ට හිමිවන කුටියක සෙනසුනක ගල් ගුහාවකෝ කවර තැනක වාසය කිරීම. හැබැයි හොඳ සෙනසුනක් ඉදිවෙනවා නම් කවුරු හරි පූජා කිරීම නිසා ඒක පාවිච්චි කරන්නට පුළුවන්. නමුත් මූලික සිද්ධාන්තය පදනම තමයි, නැත්තම් අවම තැන තමයි රුක්ක මූලය, ගසක් මුල හෝ වාසය කිරීම. රුක්ක මූල සේනාසනං නිස්සාය පබ්බජ්ජා. රුක්මුල් සෙනසුන නිස්ර කෙනෙක් තමයි පැවිද්ද තියෙන්නේ. හැබැයි යම් දායක පිරිසක් කුටි සෙනසුන් විහාරස්ථාන හදලා දෙනවා නම් ජේතවනේ වගේ මහා විහාරයේ වගේ එයාලා වාසය කිරීමට කැපයි. නමුත් ජීවිකාව හොයාගැනීමේදී තමන් වෙහෙස මහන්සි වෙලා තමන්ට ලබා ගන්නට තියෙන්නේ ගස් මුලක් හෝ ඒ තමන්ට අදාළ වෙන ඉදි කරගන්න සෙනසුනක්, නැත්තම් මිනිස්සු ඉදි කරලා දෙන සෙනසුනක්. බෙහෙත් ගත්තම් පූති මුත්ත බෙහෙසජ්ජේ පදනම කරගෙන ඉතිරි ලැබෙන බෙහෙත් හේත් ටික. චීවර ගත්තාම බිම තියලා තියෙන ඇහිඳ ගන්න මොකක් හරි කඩමාල්ලකින් සකස් කරගත්ත පාංශු කූල සිවුර පදනම් කරගෙන ඉදිරියේ ඊට මත ලැබෙන කවර හෝ සිවුරක් කැපසරොක් විදිහට. මෙන්න මේ කියන සිව්පසය සකස් කර ගැනීම ධාර්මිකව විනය ශික්ෂාපත උල්ලංඝනය නොකර සිද්ධ කරන්නට ඕනේ. ඒක තමයි භික්ෂුවගේ තියෙන ආජීව පාරිශුද්ධිය. ගෘහ ජීවිතයේ ආජීව පාරිශුද්ධයේ වෙන අයට කරදර කරගන්න නැතුව, හානි කරන්න නැතුව ධාර්මිකව ධනෙ උපයලා ජීවත් වීම. ඒක ඉලක්කය මොකක්ද? තමන් සාර්ථක වෙවි, තමන්ගේ දරු පවුලත් නඩත්තු කරමින්, තමන්ගේ දරුවන්ටත් අනාගතයක් සලසමින්, සමාජයටත් සේවය කරමින්, තමනුත් පංචකාමයේ භුක්ති විඳිමින් ජීවිතේ සතුටින් ගත කිරීම. ඒ ගෘහ ජීවිතයේ මූලික ඉලක්කය. ඒ ජීවිකාව තියෙන්නේ සතුටින් සැපෙන් ජීවිතේ ගත කරන්නට. ඒ නිසා හොඳට ධනෙ හොයමින් අවශ්‍ය මූලික අවශ්‍යතා ටික සපුරා ගනිමින් සැපවත් ජීවිතයක් ගත කිරීම ඉලක්ක කරගෙන ගෘහ ජීවිතය ගත කරනවා. පැවිද්දේ ජීවිකාවෙන් මූලික අවශ්‍යතා ටික සම්පූර්ණ කරගත්තම එතනින් එහා කවරක් සඳහාද මේ අවශ්‍යතා සම්පූර්ණ කරගන්නේ? ඒ තමයි අර භික්ෂුවගේ නිර්වචනය. සංසාරේ භයං ඉක්කතීති භික්ඛු. සසර බය දකින්න නිසා භික්ෂුව සසර බය දකින්නවා නම් සසර භයංකාර නම් ඊළඟට තියෙන එකම පියවර සසරෙන් ඈතර වීම. එහෙමනම් මේ ධාර්මිකව උපයා සපයා ගන්න ආජීව පාරිශුද්ධ සීලයෙන් සපයා ගන්න මේ සිව්පසය පදනම් කරගෙන සුඛ විහරණේ නෙවෙයි භික්ෂුව බලාපොරොත්තු වන්නේ, තමන්ගේ සීල සමාධි ප්‍රඥා ගුණයන් දියුණු කරගෙන ඒ මත මේ සංසාර දුකෙන් එතර වීම තමයි ඒ කායන ඉලක්කය වන්නේ. ඒ නිසා තමයි මේ ගෘහ පැවිදි ජීවිත දෙකේ වෙනස්කමක් වෙන්නේ. ගෘහ ජීවිතයේ ඉලක්ක වෙලා තියෙන්නේ පංචකාමයෙන් සන්තෘප්ත වීමට, සතුටු වීමට. සන්තෘප්තියක් සැබවීම ලබන්නට බෑ පංචකාමයේ භුක්ති විඳලා. ඒකේ ඒ ගතිය නැහැ. නමුත් පැවිදි ජීවිතයේ ඉලක්කය විශේෂයෙන් භික්ෂු ශාසනයෙහි, බුද්ධ ශාසනයෙහි දවසක නිර්වාණ ධාතුවට පත්වීම. මේ සංසාර දුකෙන් එතර වීම. මෙන්න මේ ගමනේදී භික්ෂුන් වහන්සේලා මේ නිවන් මඟ ගමන් කරනකොට බුදුරජාණන් වහන්සේ විසින් ඇති කරපු ශාසනයේදී උන්වහන්සේ විශේෂ දෙයක් සිද්ධ කරලා තියෙනවා. අතීත තමන් වහන්සේගේ පාරමී පුරණ අවදීදී තාපස ප්‍රවෘජ්ජාවෙන් කර්මවාදී ක්‍රියාවාදී තාපසයෙක් වෙලා තවත් පිරිස සමග වාසය කරනකොට උන්වහන්සේ ඈත දුර පලාත්වර වනාන්තරවල වාසය කරමින් මනුස්සපතේට කාලෙකට එන්නේ නැතුව ඒ වනාන්තරයේ ඇතුළේම ප්‍රතිපත්ති පූර්ණය කරමින් ධ්‍යාන අභිඥාදී උපදවා ගනිමින් කාම ලෝකය ඉක්මවන ප්‍රතිපදාවේ වාසය කරනවා. ඒ කාලවලදී පළවැල වනාන්තරයේම නෙලාගෙන ඇවිල්ලා ඒ වනාන්තරයේම වාසය කරමින් තමන් වහන්සේලාගේ ප්‍රතිපත්ති පූර්ණය කරනවා. මිනිස්සු අතර එක සම්බන්ධතාවය අවම කරගන්නවා. කාලයකට සැරයක් සෞඛ්‍ය හේතු කරගෙන ලුණු ඇඹුල් ලබා ගැනීම සඳහා මනුෂ්‍ය පතේට පැමිණෙනවා. මොකද ඒක ශරීරයට අවශ්‍ය නිසා දේවත්. අනිත් කාලවලදී පළවැල වලින් තමන්ගේ කාලය ගත කරනවා. විශේෂයෙන් ධ්‍යාන අභිඥාදී උත්සාහවත් වෙමි. කසින පරිකර්මාදී සිද්ධ කරමි. නමුත් බුද්ධ ශාසනය පිහිටෙව්වාට පස්සේ මේ පෙරම් පුරාගෙන ආපු මහා බෝධිසත්වයෝ දවසක සම්මා සම්බුදු වෙලා තමන්ගේ ශාසනය පිහිටෙව්වාට පස්සේ විශේෂයෙන්ම සිද්ධ කරන දේ තමයි ඒ තමන්ගේ ශ්‍රාවක සංඝයාට ගිහි පිරිසගෙන් තොරව තනියම වාසය කිරීමේ ඉඩ පුළුවන් තරම් වාරණය කළ දෙනවා. ප්‍රධානම ශික්ෂාපදේ තමයි තමන්ට තනියම කෑම හොයාගෙන වළඳන්න බෑ කියන දන්තපෝණ ශික්ෂාපදේ පැනවීම. දන්තපෝණ ශික්ෂාපදේ කියන එකේ වචනාර්ථය තමයි මොනවාද, දැහැටි දඬු සහ ජලය කියන දෙක හැර අනිත් හැම දෙයක්ම අපි පිළිගෙන තමයි වළඳන්නට ඕනේ. දැහැටි උනත් ඒ කට සුද්ධ කිරීමට විතරයි ගිලින්නට බෑ, පිළිගන්නට ඕනේ. එහෙමනම් ජලයේ විතරක් පිළි නොගෙන වළඳන්නට පුළුවන්. අනිත් හැම දෙයක්ම අනුපසම්පන්නයෙක් විසින් අතට පිළිගන්නපු දෙයක් විතරයි පරිභෝග කරන්නට පුළුවන්. මේකෙන් අදහස් වෙන්නේ කුමක්ද? තමන්ගේ දිනපතා ජීවිතය පවත්වා ගැනීමට අනුපසම්පන්න උපසම්පදා නූ අදිශීලයකට පත් නූ පිරිසක් මත යැපෙන. ඒ කියන්නේ ගෘහ පිරිසක් මත යැපෙනට. සාමනීර කියලා කියන්නේ තාම ඉතින් සුළු පිරිසක්නේ ශාසනය ඇතුළේ ඉන්නේ. ගෘහ ගිහියන් මත යැපිය යුතුයි. බුදුරජාණන් වහන්සේගේ ශික්ෂා පදයක් මේක. ඒ තුලින් සිද්ධ කරලා තියෙන්නේ මේ තමන්ගේ ශ්‍රාවක සංඝයා වනාන්තරයකටම යොමු කරවල අතීතේ තාපස ජීවිතවල තමන් වහන්සේම සිද්ධ කළා වූ ඒ ක්‍රමයට විරුද්ධව යමින්, ඒ ක්‍රමය අනුගමනය නොකරමින් මේ භික්ෂු පිරිස සමාජයත් එක්ක සංසට්ඨ කරලා තියෙනවා යම් ප්‍රමාණයකට. දේශනා කළා තියෙනවා කුලයන් සමග ලොකුවට ඇලෙන්නට, බැඳෙන්නට, සම්බන්ධ වෙන්නට යන්නට එපා. කුල සංසර්ගයේ තරම් සුදුසු නැහැ. මොකද ඒක තුළින් ගිහි ආකල්ප භික්ෂුව තුළ වර්ධනය වෙන්නට පුළුවන්. එසේ වුණත් ගිහියන් ආතින සම්බන්ධය සම්පූර්ණයෙන් සිඳින්නේ නැහැ. ඒක බුදුරජාණන් වහන්සේ හිතලම සිද්ධ කරපු දෙයක්. ඒක තුළ බලාපොරොත්තු වෙන කරුණු දෙකක්. එකක් තමයි පළවැල නෙලාගෙන තමන්ම කටයුතු කරගෙන යනකොට භික්ෂුන් වහන්සේලාට වනාන්තර ඇතුළෙම කාලය ගත කරන්නට පුළුවන්. එහෙම වෙනකොට මේ භික්ෂුන් වහන්සේලාගේ ශාසනය විශේෂයෙන්ම තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට හොයාගෙන දේශනා කළ චතුරාර්ය සත්‍ය ප්‍රතිසංයුක්ත ධර්මය ලෝකේ පැතිරෙන වේගය අඩු වෙනවා. මොකද හේතුව මාර්ගඵල අධිගමනය කළ උත්තමයෝ, විවේකයට බර උත්තමයෝ ඒ වනාන්තරවලටම වෙලා තමන්ගේ පාඩුවේ කෑමක් හොයාගෙන ප්‍රතිපත්ති පූර්ණයට යොමු වෙනවා. කාලයක් යනකොට ගෘහ සමාජයයි භික්ෂු සමාජය අතර ලොකු දුරස්වීමක් ඇති වෙලා මේ ඒ වනාන්තරවල ඉන්න අයගේ අවසානයෙන්ම බුද්ධ ශාසනය නැති වෙනවා. ඒක වළක්වා ගන්නට තියෙන ක්‍රමය, මේ භික්ෂු පිරිස බුදුරජාණන් වහන්සේ ගෘහ සමාජයට සම්බන්ධ කරවන කවරකින් ප්‍රධාන වශයෙන් පත්‍ය ලබා ගැනීම සඳහා ගිහියන් මත යැපෙන්නට. ඒක තුළින් සිද්ධ කරපු අනිද්දේ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගිහියන්ට සමීප කරනවා. උන්වහන්සේගේ ධර්මයේ ගැඹුරෙන් නියැලෙන්නේ භික්ෂූන් වහන්සේලා, භික්ෂුණීන් වහන්සේලා. ඒ පිරිස ගිහියන් මත යැපෙනවා නම් මෙතන අන්‍යෝන්‍ය සම්බන්ධතාවයේ ගොඩ නැගිනවා. ඒ ගොඩ නැගීම තුළ මොකද වෙන්නේ? ගිහි පිරිස භික්ෂුවට උදව් කරනකොට භික්ෂුව විසින් අනුකම්පාවෙන් තමන් අවබෝධ කරගනිමින් සිටින තේරුම් ගත්ත චතුරාර්ය සත්‍ය ප්‍රතිසංයුක්ත ධර්මය ඒ ගිහි පිරිසට දේශනා කරනවා, කියා දෙනවා. බුදුරජාණන් වහන්සේගේ ගැඹුරු සද්ධර්මය ඔවුන්ට උගන්වනවා. ගිහි පිරිස මේ භික්ෂු සමාජයේ බොහෝ කාලයක් රැකුණොත් තමයි චතුරාර්ය සත්‍ය ප්‍රතිසංයුත්ත දේශනාව ලෝකයේ පවතින්නේ කියන අවබෝධයෙන් ඒ භික්ෂු පිරිසට උදව් කරනවා. මේ තමයි සගාරාණ ගාරාච උභෝ අඤ්ඤෝඤ්ඤ නිස්සිතා කියලා බුදුරණස දේශනා කරේ. ගිහි පැවිදි දෙගොල්ලෝ ඕනෝන්ට උපකාර කරමින් වාසය කරනවා. ඒක තුළින් බුද්ධ ශාසනය බොහෝ කල් පවතිනවා. ගිහියන්ට ඇති වෙන අපි මේ බුද්ධ ශාසනය රැක ගන්නට ඕනේ. පැවිද්දන්ට පහසුවෙන් තමන්ගේ ප්‍රත්‍ය සොයා ගැනීම ඉඩ හම්බ වෙනවා. ඒ තුළ වැඩිපුර ප්‍රතිපත්ති පූර්ණණයට, ධර්ම අධ්‍යයනයට, චතුරාර්ය සත්‍ය අවබෝධයට කැප වෙන්නට පුළුවන් වෙනවා. ඒ වගේම ගිහි පිරිස අතර ශීඝ්‍රයෙන් මේ ධර්මය පැතිරෙනවා. පැතිරීම තුළ චතුරාර්ය සත්‍ය ප්‍රතිසංයුක්ත ධර්මය ලෝකෙහි ස්ථාපනය වෙනවා. ඒ නිසා භික්ෂුන් වහන්සේලාගේ සංඝ සමාජය වනාන්තරයටම ගිහිල්ලා සීමා කරවන්න නැතුව උන්වහන්සේ මේක අරගෙන එනවා ග්‍රාමයේ වෙතට, මිනිස්සුන්ගේ සමාජයේ වෙතට. ඒ කුල පුත්‍රයෝ ගිහිගේ අතහැරලා තමයි භික්ෂු ශාසනයට යන්නේ. අතීතයේ තාපසවරු ඈතට හිමාලයාදී වනාන්තරවල මනුස්ස ගන්ධය නොලැබෙන තැන්වලට ගිහිලා ප්‍රතිපත්ති පුරනේ. මහා බෝධිසත්වයන්ගේ විශේෂ චරිත කතාවල උන්වහන්සේ ගිහිගේ අතහැරලා ගියාම ආයෙ පැත්ත පලාතකට එන්නේ නැහැ. සමහර ජීවිතවල මනුස්ස ජීවිතේ මනුස්ස පතයන්ට ඒ ප්‍රදේශවලම වාසය කරමින් අවශ්‍යතාවයට අර සෞඛ්‍ය පිණිස වෙනවා මිසක් ලුණු ඇඹුල් ලබා ගන්නට අනිත් කාලවල ඒ ප්‍රදේශවලම හුදකලාම වාසය කරලා තමන් බ්‍රහ්මලෝක පරායන වෙන නෛෂ්කර්ම්‍ය පාරමිතාව පූර්ණ කරනවා. සමහර පිරිස් උන්වහන්සේගේ දෙන ඒ පිරිස් එක්කම එහි වාසය කරනවා. ඒ ශාසනයන් බොහෝ කල් පවතින්නේ නැහැ. ඒවා ඒ පිරිසගේ ඇවෑමෙන් අභව වෙලා යනවා. නමුත් මේ බුදු වෙලා හොයාගත්තේ බ්‍රහ්මලෝකයට යන පාර නෙවෙයි. ඒක නෙමෙයි මේ හොයාගන්න පහසුනේ. ඒක ලෝකේ හොයාගත්තයි හිටියා. මේ නිර්වාණ මාර්ගය මේක පහසුවෙන් අමතක වෙන්නට දෙන්න සුදුසු නෑ. බොහෝ කාලයකින් තමයි බුදුවරෙක් පහළ වෙන්නේ. බුදුවරෙක් පහළ වෙලා මේ ධර්මයේ ලෝකයට බොහොම වෙහෙසිලා හොයාගෙන දේශනා කරන ධර්මයේ බොහෝ කල් මේ ශාසනයේ ලෝකේ පවතිනට ඕනේ. ඒකට ක්‍රමවේදය හදන්නට ඕනේ. තාම දූරදර්ශී ලෙස තථාගතයන් වහන්සේ භික්ෂු සමාජයයි ගෘහ සමාජය අතර අන්‍යෝන්‍ය බන්ධනය හදලා විශේෂයෙන් වැදගත් වෙන්නේ තමන් වහන්සේ පාරමී පූර්ණය කරනකොට එන්නේ කම්මේ උපරිම පුරනකොට සම්පූර්ණ කැලේට ගිහිල්ලා ගෘහ සම්බන්ධයේ කැඩුවා වුණත් ඥානේ පරතරයට ගිහිලා සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා නිවන සියල්ලටම ඉහලින් වර්ණා කරපු තථාගතයන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයෝ ගිහියන් අතර නොබිදිය හැකි සම්බන්ධතාවයකට බන්ධනය කරනවා. ඒකට හේතුව උන්වහන්සේට මේ චතුරාර්ය සත්‍ය ධර්මය චිරාත් කාලයක් ලෝකෙහි වැජඹෙන්නට අවස්ථයි. මේ පදනම තමයි බෞද්ධයෝ සහ ගිහියෝ භික්ෂුන් වහන්සේලා අතර තියෙන සම්බන්ධය. මේකේ මූලික ඉලක්කය චතුරාර්ය සත්‍ය ධර්මය චිරාත් කල් ලෝකේ පවතිවා. ඒ වගේම ප්‍රතිපිළිවෙත් පුරණ මහා සංඝ රත්නය මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගනිත්වා. අවබෝධ කරගෙන අපිටත් ලෝකයාටත් එය දේශනා කරමින් බොහෝ කල් පවත්වාවා. සහ අපිටත් උන්වහන්සේලාගේ උපකාරයෙන් මේ ධර්ම මාර්ගයේ ගමන් කරන්න උපදෙස් ලැබේවා. ඒ වගේම ඒ ධර්ම මාර්ගයේ ගමන් කරන ශෛක්ෂ භික්ෂූන් වහන්සේලාට උපකාර කිරීමෙන් අපටත් මේ නිවන් මඟ වේගවත් කරගන්නට ලැබේවා. මේ තමයි මේ භික්ෂු ගිහි පිරිස අතර තියෙන සම්බන්ධයේ මූලිකම සිද්ධාන්ත ටික. නැවත මතක් කරොත්, භික්ෂූන්ට උපකාර කරනවා නිවන් මඟ යන්නට පහසුවෙන්, භික්ෂුව ගිහියන්ට ධර්මයේ දේශනා කරනවා නිවන් මඟ යන්නට, ගිහියෝ ප්‍රත්‍යයන්ගෙන් උපකාර කරනවුන්ට නිවන් මඟ යන්නට. මේ තුලින් මේ අන්‍යෝන්‍ය සම්බන්ධය තුළ තථාගතයන් වහන්සේගේ චතුරාර්ය සත්‍ය ප්‍රතිසංයුක්ත ධර්මය සමාජයේ ස්ථාපනය වෙලා බොහෝ කල් මනුලොව රැඳෙනවා, වැජබෙනවා. මේ සන්දර්භයේ තමයි අපි භික්ෂූන් වහන්සේලාට උදව් කරන කුසලයේ සිද්ධ කරගන්නේ. දැන් එනවා කම්ම සරික්කතාවේට. මුලින්ම දේශනාවේ කිව්වේ යාදිසං වපතේ බීජං තාදිසං හරතේ පලං. යම්සේ බීජය යම් බඳු බීජයක්ද වපුරන්නේ, ඒ බඳු ඵලයක් තමයි අපිට හිමි වෙන, අස්වැන්නක් තමයි හිමි වෙන. භික්ෂූන් වහන්සේලාට ආධාර අනුග්‍රහ කිරීමේදී, භික්ෂුවගෙන් ගිහියන්ට වෙන අනුග්‍රහය ධර්ම දානය, ඒ ගැන මම වැඩි කතා කරන්න යන්නේ. ගිහි පිරිස විසින් භික්ෂූන්ට උපස්ථාන කිරීම, භික්ෂූන් රැකබලා ගැනීම, අනුග්‍රහ කිරීම, ප්‍රත්‍ය දායකත්වයේ දීම, මේකෙන් සිද්ධ වෙන්නේ ප්‍රධාන කටයුතු දෙක. භික්ෂූන් වහන්සේලාට පහසුවෙන් ධර්ම මාර්ගයේ ගමන් කරන්නට පහසු විහරණය සලසා දීම. මොකද හේතුව, භික්ෂු ජීවිතයේ කොටස් දෙක තියෙනවා. ජීවිකාව ප්‍රතිපත්තිය. ජීවිකාවෙන් තොර භික්ෂු ජීවිතයක් නෙ. ජීවිකාව කියලා කියන්නේ ඕනම මිනිස්සෙක් ජීවත් වෙන්නට මොකක් හරි කරන්නට ඕනේ. ජීවිතේ ගැට ගහ ගන්නට. ඒක භික්ෂුවගේ ජීවිකාව. තැ පිණ්ඩපාතේ සේනාසන හොයා ගැනීම, බෙහෙත් තේත් හොයා ගැනීම, සිවුරු හොයා ගැනීම, සිවුරු මැසීම ආදී ඕනොන්ට උපකාර කරගන්න එක බව ඇත. නමුත් ජීවිකාවක් තියෙනවා. ඒ හැම භික්ෂුවටම ජීවත් වෙන්න ක්‍රමවේදයක්, ක්‍රමෝප. ඒකට තමයි ශික්ෂාපද පනවල කියන්නේ. මේ ශික්ෂාපද නොබිද මේක කටයුතු කරන්න. අද කාලේ ස්ථාන බිහි වෙලා, සංස්ථා බිහි වුණාම සංඝ සමාජයේ සංඝ පීතෘන් වහන්සේලා අපේ යට භික්ෂූන්ට, නවක භික්ෂූන්ට පහසුවෙන් කරගෙන යෑමේ ක්‍රමය හදලා දෙන එක වෙනම දෙයක්. නමුත් මේ හැම භික්ෂුවකටම තියෙනවා තමන්ගේ ජීවිකාව ගත කර ගැනීමේ ක්‍රමයක්. ඒක හැම ගිහි කෙනාටම තියෙනවා. කුඩා කාලේ දරුවෝ අපි බලාගත්තට වැඩිහිටියට උන්ට ඔහුගේ ජීවිතය ගත කරන්න මේවා කරන්නට ඕන. ඒ වගේ හැම භික්ෂුන් වහන්සේ කෙනෙක්ම තමන්ගේ ජීවිකාව, ජීවිතේ පැවැත්වීමේ වගකීම තමන්ට නැත්තම් ඒ අවශ්‍යතාවය තියෙනවා. ඒකෙන් තොර වෙන්නේ, ඒක තිරිසංගත සතාට පවා තියෙන එකක්. ඊට අමතරව තමයි ප්‍රතිපත්තිය තියෙන්නේ. මේ ජීවිකාව කරගෙන තමයි ප්‍රතිපත්තිය පූර්ණේ කරන්නට ඕනේ. මොකද ජීවත් වෙලා ඉන්නට ඔක්කොට වඩා. ඒතර ගිහියන්ගෙන් ලැබෙන දේ තමයි මේ ජීවිකාව පහසුවෙන් කරගන්නට අපි අවශ්‍ය පහසුකම් ටික දෙනවා. එහෙමනම් ඒ ජීවිකාවේ බර අපි කරට ගන්නම්. ඔබ වහන්සේලා ප්‍රතිපත්තිය නියලේවා. ඕක තමයි අපේ ලංකාව වගේ රටවල ඇවිල්ලා තියෙන සතර පේරුවේ දාණය. භික්ෂුන් වහන්සේ ආහාර අවශ්‍ය නම් බඩගිනි නම් උදේට බඩගිනිනට පිණ්ඩපාතය යනට පාත්‍රය දීලා තියෙන එකට. බුරුමාදී රටවල ඉතාම විශාල භික්ෂු පිරිසක් ඉන්න නිසා පිණ්ඩපාතය යනවා. එම් පන්සලට ගේන්න ඇත්තට ප්‍රායෝගික නෑ ඒක ගේන එක. ඒ වගේ රටවල පිණ්ඩපාතය යන්නට ඕන. දිනපතා යන්නට ඕන. ඒ පිණ්ඩපාතය යන්නේ සමහර තැන්වල දානෙ හොයාගන්න, තමන්ගේ දානය සඳහා යන්නේ, දානේ වළඳන්න අවශ්‍ය නිසා. නමුත් සමහර ශ්‍රද්ධාවන්ත පිරිස නෑ, ස්වාමින් වහන්සේ කාම් පන්සලට වෙලා තමන්ගේ දාන ආදී පුණ්‍ය භාවනා ආදී පුණ්‍ය කර්ම පිළිවෙත් ටික වත් පිළිවෙත් ටික සීලාදී ගුණධර්ම පූර්ණේ කර ගනිත්වා අපි අරගෙන එන්නන් දාණය ඔබ වහන්සේලාගේ ජීවිතාවේ බර අපි සම්පූර්ණ කරන්න. නිසා මතක තියාගන්න කුටි සෙනසුන් හදලා දීම, දානේ පිළිගැන්වීම, සිවුරු පූජා කිරීම, පරිස්කාර පූජා කිරීම මේ සියලුම පූජා වලින් බලාපොරොත්තු වන්නේ භික්ෂුව විසින් කළ යුතු තමන්ගේ ජීවිකාව පහසුවෙන් කරගන්නට උපකාරයක් දීමක්. ඒක හරියට ගිහි ගෙදර වාසය කරනකොට අපි හිතමුකෝ කවුරු හරි පවුලක් අපි නඩත්තු කරනවා කියලා නැති බැරි පවුලක්. ඒ තාත්තලා අම්මලා වෙහෙස මහන්සි වෙලා කුලි වැඩ කරලා මේ සල්ලි උපයනවා. දරුවන් ඉගෙන ගන්නට ජීවත් වෙන්නට අපි කාට හරි දිනපත මාසිකව මේ පවුලට උපකාරයක් කරනවා. එහෙම කරන අවස්ථා තියෙනවා. එතකොට ඔවුන්ට කරන්න තියෙන වැඩ අඩු වෙලා ඔවුන්ට පහසුවෙන් මේ ජීවිතේ ගත කරන්න පුළුවන් වෙනවා. ඔවුන්ට ඒ ජීවිකාවට අමතරව ඒ දරුවන්ට ඉස්කෝලේ යන්න පුළුවන්. නැත්නම් දරුවොත් යන්න ඕනේ වැඩවලට. අපි උදව් කරාම දරුවන්ට පුළුවන් ඒ රැකියාවට යන එක කරන්න නැතුව අන්න ඉස්කෝලේ යන්න. ස්කෝලර්ෂිප් එකක් දෙනවා කියන්නේ එහෙම එකක්. රටකට ගියාම සල්ලි ටිකක් හම් වෙනවා. ඒතර ඒකෙන් එයාගේ ජීවිකාව ගත කරගෙන අවශ්‍ය ආහාර පාන අරගෙන අධ්‍යාපනයට එමු. නැත්තම් එයා රැකියාවත් කරලා අධ්‍යාපනය කරන්න පුළුවන්. නමුත් ලොකු වෙහෙසක් එතන තියෙනවා. ජීවිකාව එකක්. ජීවිකාව පැවිදි ගිහි භේදයකින් තොරව තිරිසන් මනුස්ස භේදයක හැමෝටම තියෙන එකක්. දිව්‍ය ලෝකයේ කර්මානුරූපව ඒක ලැබෙනවා. ඒ නිසා වගා කරන්න රස්සා කරන්න ඕනේ. ඒක විහික කම්ම පළූප ජීවි. ප්‍රේත ලෝකෙත් ඒක අනිත් පැත්තට තියෙනවා. මනුස්ස ලෝකෙ එහෙම නෙවෙයි. මේක උපයා ගන්නට ඕනේ. මේක හොයා ගන්නට ඕනේ. තිරිසන් සතත් එහෙමයි යම් ප්‍රමාණයකට. ඒ කියන්නේ දඩයන් කරන්න පුරුදු කරන්නේ. අම්මා පොඩි කාලේ සතුන්ට. මේ ජීවිකාව හොයන්නට ඕනේ. මේ ජීවිකාව කරන අතරතුරේ තමයි ඉතිරි ප්‍රතිපදාවට යන්නේ. එහෙමනම් මහා සංඝයාට උපකාර කරනවා යනු ඒ ජීවිකාවේ බර ගිහි පිරිස අරගන්නවා. ඒ තම තමන්ට පුළුවන් මට්ටමින් ඒක අරගන්න. සියල්ල අරගන්නවා කියන එක ලෙහිසි නෑ. පුළු පුළුවන් මට්ටමින් තමන්ගේ දායකත්වය ලබා දෙන්න. මේ හැම එකේම ඉලක්කය තමයි මහා සංඝ රත්නයේගේ ජීවිකාව පහසු වේවා. සිව්පස අවශ්‍යතා ටික අපි සපුරා දෙන්නම්. ඔබ වහන්සේලාට දැන් එකයි තියෙන්නේ. එතකොට ප්‍රතිපත්ති පූර්ණයට පහසුවෙන් යොමු වෙන්නට පුළුවන්. මේකේ තියෙන කම්ම සරික්කතාවේ මොකක්ද? යාදි සංහරතේ බීජං තාදි සංහරතේ පලං. යම්සේ බීජයද වැපුරේ යම් බීජයද ප්‍රතිඵලයක් හම් වෙන්නේ. මහා සංඝයාට උපකාර කිරීම යනු නිවන් මාර්ගය ගමන් කිරීමට පිරිසකට උදව් කිරීමක්. දුප්පත් පවුලක දරුවන් වෙනුවෙන් දරුවන්ට සල්ලි දෙනව නෙවෙයි පවුලට සල්ලි දෙනවා. තාත්තට අම්මට. එතකොට කෑම ටික ගෙනත් දෙන්න පුළුවන්. දරුවා දැන් යන්න ඕනේ නැහැ කුඹුරට වැඩට. දරුවට ඉස්කෝලේ යන්නට පුළුවන්. දරුවා ජීවත් වෙන්නට ඕනේ. දරුවාත් කන්න ඕනේ. ඒක අම්මා තාත්තගේ පඩියෙන් ලැබෙන්නේ නැත්තම් නැත්තම් අනාථ වෙලා නම් මොකක් කරන්න? යා එකට. ආහාර පාන ටික ඇඳුම් පරදුම් ටික ඕනේ. ඒක අම්මලා තාත්තලා සපයලා දෙනවා ගොඩාක් කාලෙදි. අපිට තියෙන්නේ ඒ මේක කරන්න විතරයි. හැබැයි ලොකුණ අපි ඒක හොයා ගන්නට ඕනේ. නමුත් ඒ අවශ්‍යතාවයේ හැම කල්ලි උපන් මොහොතේ පටන් තියෙනා මනුස්සයට. ඒක සංඝයාටත් භික්ෂුවටත් එහෙමයි. දැන් එහෙමනම් අධ්‍යාපනයේ ලබන ළමයට උපකාර කළොත් මුදල් දෙනවා. දැන් එයාට අධ්‍යාපනය කරන්න. මේක මොන කුසලයක්ද? ඒක අපි කියනවා ප්‍රඥා සංවර්ධනික කුසලයක්. ඇයි? ඉගෙන ගන්න ළමයට ඉගෙන්වන්න උපකාර කළා නම් සසරදී අපිටත් පහසුවෙන් ඉගෙන ගන්නට පුළුවන් වෙනවා. නුවණ දියුණු කරන්නට හැකි වෙනවා. අපිටත් ඥානය දියුණු කරන උගත්කමක් ඇති කරගන්න පහසුවෙන් පුළුවන් වෙනවා. ඇයි? අද මිනිස්සෙක්ට ඥානය, නුවණ, උගත්කම දියුණු කරගන්නට උපකාරය ලබා දුන්න නිසා. කම්මසරික්කතාවේ මහා සංඝයාට උපකාර කිරීම කියලා කියන්නේ මොකක්ද? බලාපොරොත්තු වෙන්නේ මේ ජීවිකාවට අපි උපකාර කරනවා. ඔබ වහන්සේලාට තියෙන්නේ මොකටද? පැවිදි වුනේ සසර බය නිසා, සසරින් එතර වෙන්නට. එහෙනම් පහසුවෙන් නිවන් මග යාවා වඩිත්වා. මේකේ ප්‍රතිඵලය කවරක් වෙයිද? තම තමන්ගේ නිවන් මාර්ගය පහසුවෙන් යන්නට පුළුවන් වෙනවා. ඇයි? නිවන් දකින්න ගියත් ජීවිකාව පුරාගෙන යන්නට ඕනේ. ජීවිකාව වෙහෙසෙන් යනවා සමහරුන්ගේ. දැන් මෙන්න මහා සංඝයාගේ ජීවිකාව පහසු කරනවා. අපි ප්‍රත්‍ය දෙනවා. අපි උපකාර කරනවා. ඉල්ලනවනේ උන්වහන්සේලා උපකාර කරනවා. උපකාර කරනකොට බලාපොරොත්තුව අපි අද යුතුයකමක් ලෙස ඉෂ්ට කරාට ඇත්තටම කරලා තියෙන්නේ ඒ ජීවිකා කොටස සම්පූර්ණ කරලා දෙනවා. සිව්පස්සේ සම්පූර්ණ කරලා දෙනවා. දැන් උන්වහන්සේලාට ධර්මය ඉගෙන ගන්න, භවනා කරන්න, ප්‍රතිපත්ති පූර්ණේට, ධර්ම දේශනාවට මේ හැම පැත්තෙම තමන් වහන්සේලාගේ ඉන්ද්‍රිය ධර්ම දියුණු කරගන්නට පසුබිම සකසලා දෙනවා. කුටියක් හදලා දුන්නත්, දානයක් දුන්නත්, සිවුරු පූජ කරත්, බෙහෙත් පූජ කරත්, අද කාලේ විදිහට යාන වාහන පූජ කළත්, අවශ්‍ය උපකරණ පූජ කළත්, අධ්‍යාපන උපකරණ, මේ සියලු දේවල් සිද්ධ කිරීමෙන් කරන්නේ උන්වහන්සේලාගේ ප්‍රතිපත්ති පූරණයට අවශ්‍ය පසුබිම, පහසු විහරණය සලසා දීම. මේ ප්‍රතිපත්ති, මේ උපකාරයේ ඇති කල්ලි ප්‍රතිපත්තිය සුවසේ ගමන් කරනවා. ඒකට කියනවා සුඛ ප්‍රතිපදාව කියලා. එනම් භික්ෂුන් වහන්සේලා සුරක්ෂා කිරීමෙන්, භික්ෂුන් වහන්සේට ප්‍රත්‍යෙන් උපකාර කිරීමෙන්, භික්ෂුන් වහන්සේලා රැකබලා ගැනීමෙන්, උන්වහන්සේලාගේ ජීවිකාවේ බර තමන් වෙත ගැනීමෙන්, තමන්ගේ නිවන් මාර්ගය කම්ම සරික්කතහ ලෙස සුඛ ප්‍රතිපදාවට නැඹුරු වෙනවා. ඒක විශේෂයෙන්ම සිද්ධ වන්නේ අපි වැඩසටහන පටන් ගන්නෙ භික්ෂු සුරක්ෂා කියලා. එතකොට භික්ෂු උන්වහන්සේලා ආරක්ෂා කිරීමට උන්වහන්සේලාගේ බර අපි අතට අරගන්නවා. එතකොට මේකෙන් බලාපොරොත්තු වෙන්නේ කවරක්ද? මේ උන්වහන්සේලා තමන්ගේ ප්‍රතිපත්ති මාර්ගයේ සුවසේ ගමන් කරත්වා කියන හිත, ප්‍රතිපත්ති මාර්ගයේ පහසුව සලසනවා. නිවන් මාර්ගයේ පින්වතුනි ක්‍රම හතරකට අපි අවසන් කරන්නේ. ඕනම කෙනෙක් නිවන් දකින්නේ මේ ක්‍රම හතරෙන් එකකින්. වෙන ක්‍රමයක් නැහැ. මොකද්ද? දුක්ඛා පටිපදා දන්ධා විඤ්ඤා, දුක්ඛා පටිපදා කිප්පා විඤ්ඤා, සුඛා පටිපදා දන්ධා විඤ්ඤා, සුඛා පටිපදා කිප්පා විඤ්ඤා. නිවන් මාර්ගයේ ගමන් කරනකොට ඕලාරික ක්ලේශය යටපත් කරන තැනක් තියෙනවා. කෙලෙස්යන්ගෙන් හිත මුදව ගන්න තැනක් තියෙනවා. ඒ තැනෙන් මුදව ගත්තට පස්සේ තමයි නියම ප්‍රතිපදාවෙන් විදර්ශනාව සිද්ධ කරන්නේ. ඒකට අපි සාමාන්‍යයෙන් කියන විදර්ශනාවේදී මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය පරම කොටයි ප්‍රතිපදාව. සමත භාවනාවේ නම් උපචාර සමාධිය පරම කොටයි ප්‍රතිපදාව. ඒ කෙලෙස්යන් යටපත් කරගැනීමේ ගමන සමහරු ඉතා දුකසේ සිද්ධ කරන්නේ. මොන හේතු නිසාද? ක්ලේශ අධිකයි සමහරුන්ගේ. ප්‍රත්‍ය පහසුකම් අඩු නිසා ප්‍රත්‍ය වලට වෙහෙසෙනකොට ප්‍රතිපදාව අඩාල වෙනවා, භවනාව අඩු වෙනවා, කෙලෙස් ඇති වෙනවා. රෝගාබාධ නිසා, කල්යාණ මිත්‍රයෝ නොලැබීම නිසා සමහර කෙනෙක්ට දුකසේ තමයි මේ මූලික පියවර යන්නේ. ඒක දුක්ඛා පටිපදා. කෙලෙස් ටික යටපත් කරගත්තට පස්සේ බාධක ඉවරයි. දැන් තියෙන්නේ ඥානය කොතරම් බලවත්ද කියන එක මත ඉතිරි ඥාන ටික වැඩිලා නිවන අවබෝධ කිරීම. ඒකට කියනවා අභිඥාව කියලා. අභිඥා කියන්නේ සයිකික් පවර් කියන එක නෙවෙයි. මේ විදර්ශනා ඥාන ටික වැඩෙන හැටි. සමහරුන්ගේ ඒක හිමින් වැඩෙන්නේ. ඒක දන්දහා විඥා. සමහරුන්ට දුක්ඛා පටිපදා දුකසේ කෙලෙස් යටපත් කරනවා ඉතිරි ටික වේගෙන් යනවා. දුක්ඛා පටිපදා කිප්පාබිඤ්ඤා. හැබැයි සමහරු මූලික ප්‍රතිපදාව සුවසේ සිද්ධ කරගන්නවා. ඇයි? කෙලෙස් අඩුයි, ප්‍රත්‍ය පහසුකම් හොඳයි, කල්‍යාණ මිත්‍ර ආශ්‍රය හොඳයි, නිරෝගී. මේ නිසා තා සුවසේම කෙලෙස් ටික යටපත් කරගෙන සිත ක්ලේශයන්ගෙන් මුදවාගෙන ඊළඟ විපස්සනා කරනවා. සුඛ ප්‍රතිපදාවෙන් ගමනෙනවා. සමහර විපස්සනා පරක් වෙන්න පුළුවන් දන්දහා විඤ්ඤා. සමහර කෙනෙක් සුඛා පටිපදා කිප්පා විඤ්ඤා පහසුවෙන් කෙලෙස් යටපත් කරගෙන වේගයෙන් නිවන කරා යනවා. මතක තියාගන්න, යම් කෙනෙකුගේ නිවන් ගමනට උපකාර කරනවා නම්, අනුග්‍රහ කරනවා නම්, සුවසේ මොවුන් මේ නිවන් ගමන යාවා කියන හිතෙන් අනුග්‍රහ කරනවා නම්, ඔබ කරන්නේ ඒ නිවන් මඟ යාගන්න පිරිසගේ ප්‍රතිපදාව සුවපත් කිරීමයි, සැපවත් කිරීමයි. මොකද ප්‍රතිපදාව දුක්සහගත වෙන්න පුළුවන් කෙලෙස් නිසා විතරක් නෙවෙයි, ප්‍රත්‍ය අඩුවීම නිසා, රෝගී වීම නිසා. ප්‍රත්‍ය අඩු වෙනකොට කෙලෙස් උප්පත්තියට හේතුවක්. ප්‍රත්‍ය අඩුවීම රෝගයට හේතුවක්. මේ අවස්ථාවවලදී තිබුණු ධානයේ පිරිහෙනවා සමහරුන්ගේ. ඥානය මුහු කරන්නේ නැහැ ආහාර සප්පාය නැති වෙනකොට, සේනාසන සප්පාය නැති වෙනකොට. ඒ නිසා පහසුකම් ගොඩාක් අඩු වෙලා අපහසුතා එනකොට සමහරුන්ගේ ප්‍රතිපදාව දුක්සහගත වෙනවා. අවශ්‍ය පහසුකම් ටික ලබා දීමෙන් ඔවුන්ගේ ප්‍රතිපදාව සුඛසහගත වීමට අපි උපකාර කරලා දෙනවා. හැබැයි මේ සැපේ හේතු කරගෙන වැරදියේ පරිභෝග කරලා කෙලෙස් ඇතපරගත් උපදවා ගත්තොත් ඒකේ භික්ෂුවගේ නොහැකියාව. නමුත් උපකාර කරන පිරිස උපකාර කරන්නේ අහෝ මුන්හන්සේලාගේ ප්‍රතිපදාව සුවපත් වේවා කියන අදහසෙන්. කම්ම සරික්කතාව ලෙස මොකද්ද වන්නේ? තමන්ගේ නිවන් ගමන සුඛ ප්‍රතිපදා නිවන් ගමනක් බවට පත් වෙනවා. ඒ නිසා මහා සංඝරත්නයට අපෝපකාර කිරීමේදී උපකාර කිරීමේදී කවර උපකාරයක් සිද්ධ කළත් ධනිය වේදම් කළා, ආහාර පිළිගන්නලා, කුටි හදලා දීලා, වත්ත පිටිය සුද්ධ කරලා, මොන විදිහේ උපකාරයක් සිද්ධ කළත් වත් පිළිවෙත් කරලා මේ සිද්ධ කරලා තියෙන්නේ උන්වහන්සේලාගේ ආජීවය පහසු කිරීමක්. ධර්ම මාර්ගය පහසු කරනවා නම් ඍජුවම අවවාදය දෙන්නට ඕනේ. ගිහි අයට කරන්න බෑනේ ලේසියෙන්. භික්ෂුවකට සාමාන්‍යයෙන් ධර්මාවාදයේ දෙන්නේ භික්ෂුන් වහන්සේලා. කලාතුරකින් දක්ෂ ගිහි කෙනෙක් ඉන්නද පුළුවන් චිත්ත ගෘහපති වගේ. සාමාන්‍යයෙන් වෙන්නේ ඒකට ධර්මදර කෙනා තමයි උපදේශය දෙන්නේ, ගුරුවරයා උපදේශය දෙන්නේ. ගිහි අය විසින් සිද්ධ කරන්නේ ආජීවයට උපකාර කිරීමක්. ඒ නිසා මහා සංඝයාට උපකාර කිරීමේ තියෙන මූලිකම ලක්ෂණය තමයි උනාසෙලාගේ ප්‍රතිපදාව පහසු කරනවා. ආජීවයේ පහසු කිරීමේ ප්‍රතිපදාවට මාර්ගය හදලා දෙනවා. ඒ නිසා අපි නිතර සිහිපත් කරන්නට ඕනේ මහා සංඝයාට මොන විදිහේ උපකාරයක් අපි සිද්ධ කළත් සිව්පසයෙන් ඒ සියල්ල උනාසෙලාගේ ආජීවයේ පහසු කිරීමක්. ඒ තුලින් ප්‍රතිපදාව ඉදිරියට යාවා, පහසුවෙන් යාවා කියන හත තමයි අපිට තියෙන්නේ. අපි හැමදෙනාම සිහි කරන්නට ඕනේ මෙවන් වූ ප්‍රතිපදාවන් වල භික්ෂු සුරක්ෂා වැඩසටහන් උදව් කිරීම, සංඝයාට කැපවීම, මේ දේවල් සිද්ධ කිරීම තුළින් අපි සිද්ධ කරලා තියෙන්නේ අපේ ප්‍රතිපදාව සුවපත් කර ගැනීමට පාරමී බීජයක්, කර්ම බීජයක් ඇතුළත් කර ගැනීම කියලා මතක තියාගන්න. ඊළඟට දෙවෙනි කරුණ තමයි මේ සිද්ධ කරන්නේ මහා සංඝයා අරභයා. මහා සංඝරත්නයේ යනු එක්කෝ කෙලෙස් නසපු, එහෙම නැත්නම් කෙලෙස් නසන මාර්ගයේ වාසය කරන සීලවන්ත පිරිසක්. උන්වහන්සේලාගේ ආජීවය පහසු කරන්නට උපකාර කරනකොට ඒක ලැබෙන්නේ, පිළිගන්නේ සීලවන්ත පිරිසක්. ඒ නිසා අපි සිදු කරන කුසලයේ බලය ශක්තිය අතිශයින්ම බලවත් වෙනවා. කම්ම සරික්කතා ලෙස නිවන් මඟ පහසු වෙනවා. ඒ වගේම මතක තියාගන්න මේ සිදු කරන කර්මයේ විපාකයේ අතිශය බලවත් වෙනවා. ඒකට හේතුව තමයි පිංගතුනි, යම් කිසි කුඹුරක බීජ වැපරුවොත් එයි ලැබෙන අස්වැන්න තීරණය වෙන සාධක අතර එකක් තමයි කොච්චර වල් පැලෑටි තියනවද කියන එක. වල් පැලෑටි තියෙනකොට ඒ පොළවේ තියෙන සාරය වල් පැලත් උරා ගන්නකොට බීජ සරුසාර වෙන්නේ නැහැ, අස්වැන්න අඩු වෙනවා. ඒ වගේ තමයි අපි යමෙකු කෙරෙහි දානයක් දෙනවා නම්, පූජාවක් කරනවා නම්, ඒ දානය පූජාව කරගන්න පිළිගන්න සියකට ශේස්ත්‍රය කියලා කියන කෙත. ඒ දානය පිළිගන්න පුද්ගලයා නම් වූ කෙතෙහි තියෙන වල් පැල තමයි ඒ సంతානයේ තුල තියෙන ක්ලේශ ධර්ම. ඒ ක්ලේශ ධර්ම ඇති කල්ලි අපි වපුරන කර්ම බීජය ඒකේ තියෙන කර්ම සාමත් ඒකේ සැප විපාක ලබා දීමේ හැකියාව අඩු කරලා දානවා මේ කෙතේ තියෙන කෙලස් වල් පැල ටික නිසා. ඒ නිසා තමයි දේශනා කරේ තින දෝසානි කෙත්තානි රාග දෝසා අයම් පජා තස්මාහි වීතරාගේසු දින්නම් හෝති මහප්පලං. මේ කුඹුර වල තියෙන දෝෂයක් තමයි තෘණ දෝෂේ, වල් පැල දෝෂේ. ඒ වගේ තමයි ලෝක ප්‍රජාව කෙලෙස් දෝෂයෙන් යුක්තයි, තෘෂ්ණා දෝෂයෙන් යුක්තයි, රාග දෝෂයෙන් යුක්තයි. ඒ රාග දෝෂ තෘෂ්ණාවන් දුරු කළා වූ උත්තමයාට දෙන දානේ මහත්ඵලයි. වල් පැල නැති කුඹුරේ වපුරපු අස්වැන්න සාර්ථක වෙනවා වගේ. එනිසා මහා සංඝ රත්නයට යම් දානයක් දෙනකොට සිල්වන්ත පිරිසකට ඒ කරපු නිසා ඒකේ ආනිසංසත් ප්‍රබල වෙනවා. ඒක මෙහෙමත් තේරුම් ගන්න. අපේ ධර්මයේ හැටියට පින්වතුනි, දක්ඛිනා විභංග සූත්‍ර අටුවාවේ හැටියට පිළිවෙලින් පුද්ගලික දාන කොටසක් තේනවනේ. තිරිසංසතාට දෙන දානේ, දුස්සීල මිනිස්සයාට දෙන දානේ, සිල්වතාට දෙන දානේ, වීතරාගී තාපසයන්ට දෙන දානේ. ඒ කියන්නේ ධානලාභී වෙලා රාගේ යටපත් කරලා නෛෂ්කර්මයේ පුරුදු කරපු උත්තමයන්ට දෙන දානේ. ඊළඟව සෝතාපන්න පලසච්චි කිරියාවේ පටිපන්න පුද්ගලයාට දෙන දානේ. මෙතනදී ධර්මයේ දැක්කනවා පින්වතුනි, බාහිර ශාසනයක ඒ කියන්නේ අනාත්මය සහ ප්‍රත්‍යාකාරය, ඒ කියන්නේ අනාත්ම ධර්මයත් හේතුඵල ධර්මයත් නැති නිවනට මාර්ගය පැහැදිලි නොකරන නමුත් කර්මවාදී ක්‍රියාවාදී යහපත් ධර්ම දේශනා කරන කුසල අකුසලයේ දේශනා කරන තාපස නිකායක යමෙක් පැවිදි වෙලා ධ්‍යාන අභිඤ්ඤා උපදවන ඒ මාර්ගය යන්නේ නැතුව කවුරු හරි කෙනෙක් තිසරණ සහිත තිසරණය සමාදන් වෙලා බුදුන් දහම් සඟුම් පිළි අරගෙන නිර්වාණ මාර්ගයට බැස ගන්නවා. තිසරණ සමාදන් ඉතින් බැසගන්නේ. තිසරණ සමාදන් වෙනකොට බුදුන් සරණ යනවා, ධර්මයේ සරණ යනවා, සංඝයා සරණ යනවා කියලා කියන්නේ මේ බුදුන්ගේ අවවාදයේ පිහිටලා මේ සසරෙන් එතර වෙන මාර්ගයේ මං ගමන් කරනවා කියන අදිෂ්ඨානයේ පිහිටවා ගැනීමනේ. නිවන් මාර්ගයට පිළිපන්න කෙනෙක්ද? මෙහෙම ගිහියෙක් ඉන්නවා, පංචශීලත් හරියට රැකගන්න අමාරුයි තාම, හැබැයි නිවන් මාර්ගයේ අදිෂ්ඨාන කරගෙන යනවා. අන්න අතන ඉන්නවා නිවන් මාර්ගයේ නෙවෙයි, නමුත් කෙලෙස් යටපත් කරපු උත්තමෙක්. අපේ ධර්මයේ හැටියට පින්වතුනි, අර ධ්‍යාන අභිඤ්ඤා ලාභී හිටියත් ඒ තාපසතුමාට යම් දානයක් දෙනවා නම් ඊට වඩා පංචශීලයත් තාම රකින්න බැරි, නමුත් නිවන් මාර්ගයේ ගමන් කරන ගිහියාට දෙන දානය මහත්ඵලයි, මහානිසංසයි. ඒකට හේතුව අර පුද්ගලයා තාම ඉන්නේ මට්ටේ ඇතුලේ, ඒ කියන්නේ තාම බ්‍රහ්ම ලෝකයට යන පාරේ. මොකද අපි හැපොම බ්‍රහ්ම ලෝකයට යනවා ගිහිල්ලා තියෙනවා. මේ සංසාර චක්‍රය ඇතුලේ මාර්ගයක ඉන්නේ තාම. මේ ගිහි කෙනා තිසරණ සමාදන් වෙලා පංචශීලයත් රැකගන්න බැහැ තාම හරියට. නමුත් නිවන් මාර්ගයට අවතීරණ වෙලා උතන නිවන් දකින්නට ඕනේ. සසර දුකයි පෙරම් පුරන්නට ඕනේ. ධර්මඥාන එහෙම තියෙනවා නම් හේතුඵලය අනිත්‍ය දුක්ඛ අනාත්ම තේරිලා නම් නිවනේ ගුණයට තවත් ඉස්සරහට යනවා. නිවන් මාර්ගය කියලා කියන්නේ පින්වත්නි අවසාන පිළිසරණයි. නිවනෙන් එහා පිළිසරණක් නෑ. අනිත් සියල්ල తాවකාලික. මේක අවසාන පිළිසරණ. සහ නිවනටපත් වුණා මේ සංසාරයේ අවසානයි. නැවත ඒ සසර ඉපැත්මක් කියලා එකක් නෑ. මේ කතාව මෙතන ඉවරයි. මේ තමයි එකම පිළිසරණ. ඒ එකම අර බ්‍රහ්ම ලෝකේ යන කෙනා නැවත නැවත සසරට වැටි වැටි කොහි ගමන් කරයිද දන්නේ. අපි හැමෝම බ්‍රහ්ම ලෝකේ ඉඳපු අය. එහෙනම් නිවන් මාර්ගයට ප්‍රවේශ වීම යනු සසර අවසන් කරන විශේෂ පිරිස අතරට ප්‍රවේශ වීමක්. ඒ නිසා සම්මා දිට්ඨියේ බලය යනු නිවන් සතුසත්ත්ව සම්මා දිට්ඨියේ බලය යනු ධ්‍යානලාභීව චතුසත්‍ය සම්මාදිට්ඨියෙන් තොරව ඉන්න තවුසාට වඩා මේ සම්මාදිට්ඨියේ පිහිටලා නිවන් මග යන ගිහියාගේ ගියාට දෙන්නා වූ දාණය උසස් මහත්ඵල. එසේ ඇති කල්හි පිංවතුනි තිසරණය සමාදන් වෙච්ච ගිහියා තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙච්ච ගිහියා ඊට වඩා උසස්. තිසරණස පංචසියේ තිසරණ සහිත දසශීලයේ සමාදන් වෙච්ච කෙනා ඊටත් වඩා උසස්. ඊට වඩා උසස් ගෘහ බන්ධනයේ බිඳලා සිඳලා දෙමාපිය ඥාති කුල පරිවට්ටය කඩලා ගෘහ සම්බන්ධය අතහැරලා ධනය අතහැරලා සාසන ප්‍රෞජ්ජාවට පැමිණිලා සාමණේර භූමියේ පිහිටන කෙනා ඊට වඩා උසස්. ඔන්න නිවන මාර්ගයට සම්පූර්ණයෙන් බැසගත් කෙනෙක්. ඊට වඩා උපසම්පදාවට ප්‍රාප්ත වෙච්ච කෙනා සිල් හරියට සම්පූර්ණයෙන් නොරැක්කත් සතර පාරාජිකාවන් රකිමින් වාසය කරනවා නම් සාමණේරට වඩා උසස් තැනකින්. මොකද ඒ පාරාජිකාවේ තියෙන බැරෑරුම්කම හේතු කරගෙන ඊටත් වඩා උසස් පින්වතුනි උපසම්පදා සීලයක් රකිමින් උපසම්පදා පාටපත් වෙලා ඒ සීලය ඕනෑ කමින් රකිමින් වත්ත සම්පන්න වෙන භික්ෂුව. දැන් බලන්න අහසින් යන්න පුළුවන් ඉර්ධිමතාට දෙන දානයට වඩා තිසරණ සමාදන් වෙච්ච පමණින් ගිහියාට දෙන දානේ උසස් නම් තිසරණයේ පිහිටලා සියලු සම්පත් අතහැරලා අදිශීලයේ පිහිටලා ඒ අදිශීලය ඉතාම ඕනෑ කමින් ආරක්ෂා කරන භික්ෂූන් වහන්සේගේ තින වටිනාකම ඔහුට දෙන දානේ කොතරම් බලවත්ද. ඒ පිරිස අතර ඒ සංඝ සමූහයකට යමෙක් දෙනවා නම් සිල්වත් ගුණවත් භික්ෂු සමූහයකට යමෙක් අනුග්‍රහ කරනවා නම් ඒ දානය ඒකාන්තයෙන්ම මහත්ඵලයි මහානිසංසයි. මාර්ගඵල ලාභීන් සිටියත් මතක තියන්න මාර්ගඵල ලාභියෙක් ඉන්නවා නම් තාම ඉහළයි. මේ භික්ෂූන් වහන්සේලා අතර කවරෙක් හෝ විදර්ශනා ඥාන ලාභීනම් උන්වහන්සේලාට දෙන දානය ඊටත් වඩා ඉහළයි. ඊට පස්සේ ඒක යනවා ඉස්සරහට බුද්ධාන ගාමිනී විපස්සනා සෝවන් මාර්ගස්ත සෝවන් ඵලස්ත ඉදිරියට ඉදිරියට. හැබැයි ගිහියෙක් වුණත් සෝවන් ඵලයට පත් වෙලා තියෙනවා නම් බුද්ධාන ගාමිනී විපස්සනාවට ඇවිල්ලා ඉන්නවනේ එයාට දෙන දානය උසස් වෙනවා අනිත් අයට වඩා. මේකෙන් බලන්නට උනේ මහා සංඝයාට දන් දෙනකොට පිංගතුණි අද කාලේ මාර්ගඵලලාභින් සුලබ නොඋනත් පෘථග්ජන භික්ෂුන් වහන්සේලා බහුල වුණත් සිල්වත් ගුණවත් භික්ෂුන් වහන්සේලාට දෙන්නා වූ දාණය ඒකාන්තයෙන් මහත්ඵලයි මහානිසංසයි කියලා නිෂ්ඨාවට පැමිණේ. ඒ නිසා සංඝයා වෙනුවෙන් කරන උපස්ථානයේදී අර කලින් කිව්වා වගේ තමන්ගේ නිවන් මඟ සුවපත් කරගන්නවා සැපවත් කරගන්නවාට අමතරව මහා දැවැන්ත කුසල සම්භාරයක් තමන්ගේ సంతානය තුල එක්රස් කරගන්නවා. මේ කුසල ශක්තිය තමන්ගේ නිවන් මාර්ගයට ආශිර්වාදයක්. ඒක විශේෂයෙන් ආශිර්වාදයක් වෙන්නේ පින්වතුනි. කුසලයෙන් ඇති කරන්නේ වට්ටේ බව ඇත්ත, කුසලයෙන් ඇති කරන්නේ ස්කන්ධ බව ඇත්ත, කුසලයෙන් ඇති කරන්නේ අලුත් භවයක් බව ඇත්ත, කර්ම භවය නිසා උපපත්ති භවය සිද්ධ වෙන බව ඇත්ත. නමුත් පින්වතුනි, මේ නිවන් මඟ යාගන්නට ඒ උපපත්ති භවය වැදගත්. තිරිසංගත ආත්ම භාවයක ඉඳලා මේ සත්‍ය අවබෝධ කරන්නට බෑ. අහේතුක මනුස්ස ප්‍රතිසන්දියක ඉඳලා මේක අවබෝධ කරන්නට බෑ. ද්විහේතුක මනුස්සේ ප්‍රතිසන්දියක ඉඳලා මේක අවබෝධ කරන්නට බෑ. මේක පින්වතුනි, ත්‍රිහේතුක ප්‍රතිසන්දියක් ඇති පුද්ගලයෙකුට විතරයි මේක අවබෝධ කරන්නට පුළුවන්. ඒක මනුස්ස දිව්‍ය බ්‍රහ්ම වෙන්නට පුළුවන්. නමුත් විශිෂ්ට ප්‍රතිසන්දියක් මේකට අවශ්‍යයි. ඒ ත්‍රිහේතුක ප්‍රතිසන්දි වලක් තියෙනවා පින්වතුනි, උසස් පහත් ભેදය, උත්කෘෂ්ඨ මධ්‍යම ભેදය. මහා සංඝයාට කරන උපකාරයේ පින්වතුනි, නිර්ලෝභීව සාසන මාමක හැඟීමෙන් යමෙක් මහා සංඝයාට උපකාර කරයි නම්, උදව් කරයි නම්, ඒ කුසලයේ සංඝයාගේ සීල ගුණය නිසාත්, ඒ පුද්ගලයාගේ සම්මා දිට්ඨිය නිසාත්, ශ්‍රද්ධාව නිසාත්, සතුට නිසාත්, ප්‍රීතිය නිසාත්, මේ හැම තැනකින්ම ඥානය නිසාත් මේ කුසලය අතිශය බලවත් කුසලයක් වෙනවා. එවන් වූ කුසල් නැවත නැවත මාස්පතා සතිපතා නැවත නැවත සිද්ධ කරනවා නම් ඒක ආචින්න කර්මයක් වෙනවා. ඒ ආචින්න කර්ම වලින් ප්‍රතිසන්දි නැවත නැවත ලබා දෙනකොට මහේ ශාක්‍ය උප්පත්ති තමන්ට හිමි වෙනවා. ඒක වැදගත්ම දෙයක් තමයි ඥාන සම්ප්‍රයුක්ත ත්‍රිහේතුක ප්‍රතිසන්දි තමන් ලබනෝ. මේ ත්‍රිහේතුක ප්‍රතිසන්දි ඇති කල්හිම තමයි පිංගතුනි සත්‍යාබෝධයට මග හැදෙන්නේ, සහ පාරමී පූර්ණේ කරන්න පුළුවන් වන්නේ. මේක භවයකින් කතා විවර කරන්නට එපා. මේ නිවන් මග සමහර අයට කාලයක් යන්නට වෙනවා. මේ ජීවිතේ පාරමී පූර්ණේ කරගෙන නිවන් මග පුළුවන් තරම් යනවා. ඊළඟ භවවල නිවන් දකින්න නොවේ, දකින්න වෙන්න පුළුවන් සමහරලාට. ඊළඟ භවය තවත් පාරමී පුරණ භවයක් වෙන්නට වෙනවා. මෙතන පාරමී පුරණව කියලා කියන්නේ. එනිසා ඒ අනාගත භවයන්හි පාරමී සම්පාදනය කර ගැනීමට සුදුසු ආත්ම භව ලබන්නට ඕනේ. ඒකෙදි කරන කර්මයේ බලවත්කම ඉතා වැදගත්, මතක තියාගන්න. කරන කර්මයේ බලවත්කම ඉතා වැදගත්. මොකද ප්‍රතිසන්දියක් යනු ජීවිතයක් යනු කර්මයක ප්‍රතිඵලයක් වෙනතුනි. ඒ කර්මයේ කොතරම් බලවත්ද ඒ අනුව තමයි මේ ජීවිතයේ තියෙන පදනම බේස් එක හැදෙන්නේ. භවාංග සිත කර්මජ රූප සමූහය, ඒ හැම එකක්ම මේ භවයේ තියෙන සියලු ගුණාංගයන්ට පදනම බවට පත් වෙනවා. උසස් විශිෂ්ට කර්ම කරපු සත්වයන්ගේ ඒ පදනම අතිශය සියුම්, අතිශය විශිෂ්ටයි. එවන් සත්වයන්ට මොන භවයන්හි ඉපදුනත් පාරමී පූර්ණය කර ගැනීමට ලැබෙනවා. ඒක නිසා තමයි චර්යා පිටකාදී පාලි වල දක්වලා තියෙන්නේ, කප්පේච්ච සත සහස්සේ චතුරෝච අසංකියේ එත්තන්තරේ යං චරිතං සබ්බන්තං බෝධිපාචනං. මේ සාරා සංකීය කල්පලක්ෂය ඇතුලේ පූර්ණේ කරද සියලු උන්වහන්සේගේ කුසල කර්මයෝ බෝධිපාචනයි, නිවනට උපකාරයි. මහා බෝධිසත්වයන්ගේ පින්වතුනි, නියත විවරණේ ලැබෙන අවස්ථාවේදී ඉතාම දීර්ඝ කාලයක් පූර්ණය කරන ලද මහා පාරමී පුණ්‍ය සම්භාරය නිසා උන්වහන්සේගේ సంతානය විශිෂ්ට මට්ටමකට පත් වෙලා අෂ්ට ධර්ම සමෝධානයක් සිද්ධ වෙනවා. ඒ අෂ්ට ධර්ම සමෝධානයේ උණු ස්කන්ධ సంతානය එතෙන් පටන් නවත්තන්නට බෑ. ඒ කාන්තයෙන් බුද්ධත්වයේ කරාම ගමන් කරනවා. ඒක වළක්වන්නට බෑ කිසිම කෙනෙකුට. උන්වහන්සේගවත් හිතක් පහළ වෙන්නේ නැහැ කිං එළියට යන්න. එමුණසට බෑ ඒක නවත්ත ගන්න. එතෙන් පටන් උන්වහන්සේ යම් යම් භවයන්හි උප්පත්තිය ලබනවා නම් සමහර තිරිසන් භවවල පවා ඒ පාරමී පූර්ණේ සිද්ධ කරනවා. ඒකට හේතුව උන්වහන්සේගේ సంతානයේ තුල තියෙන කර්ම ශක්තිය, පාරමී ශක්තිය, උපනිශ්‍රේ ශක්තිය, ආසේවන ශක්තිය, ඒ సంతානය අතිශයින්ම පාරිශුද්ධත්වයට පත් කළා තියෙන. සුදුසු භාවයට පත් කළා තියෙන. මොන භවයක ඉපදුනත් නිවන් මඟ යන්නට ඥානීය සිත උපදිනවා. තිරිසනක් වෙලා පෙරම් පුරනවා නම් කවර කතාවද පින්වතුන්? අහේතුක දුර්ගති, අහේතුක ප්‍රතිසන්දියක් ලැබලා දවසක සම්මා සම්බුදු වෙම්මා කියලා ඒ හිතෙන් පාරමී පූර්ණේ කරන්නට තරම් ඒ సంతානීය ඥානවන්තණං විශිෂ්ටණං විසඳණං මිනිස්සෙක් වෙච්ච අවස්ථාවක, දෙවියෙක් බ්‍රහ්මෙක් වෙච්ච අවස්ථාවක ඒ సంతානියේ තියෙන විසඳ බව, සුවිසඳ බව, සුවිශේෂී බව, ඥාන සම්ප්‍රයුක්ත බව ගැන කවර කතාද? මේක ආවේ අහම්බයක් නිසා නෙමෙයි. මේ ආවේ කරක් නිසාද? තමන් වහන්සේම දිනු කරගත්ත මහා පුණ්‍ය සම්භාරය, පාරමී සම්භාරය, ගුණ සම්භාරය හේතු කරගෙන. එනිසා උපදින උපදින භවයන්හි සතර අපහායේ පාරමී පූර්ණේ කරනවා. ඔය නිරය වගේ තැනකට ඔසුපත් නරකයට වැටෙනවා ඉතින් අපහසු වෙයි. නමුත් ග්‍රන්ථවල දක්වලා තියෙන භවයෙන් භවය පාරමී පුරාගෙන. ඒ කියන්නේ පින් දෙනකොට අපි මෛත්‍රී බෝධිසත්වයන්ට පින් දෙනකොට කප්පසත සහස්සානි සෝලසාපි අසංකියේ සම්භරං බෝධි සම්භාරේ ආගතෝ ජාති ජාතිසෝ නියතෝ බුද්ධ භාවාය භද්ද කප්පේ ඉදන්ති මේ බෝධි සත්වෝච මෙත්තෙයෝ පුඤ්ඤං මේ අනුමෝදතු. කප්ප සත සහස්සානි කල්ප ලක්ෂයකුත් සෝලසාපි අසංඛියේ තවත් අසංඛේය දාසයකුත් කප්පසත සහස්සානි සෝලසාපි අසංඛියේ සම්භරං බෝධි සම්භාරේ සම්භරං එකතු කරමින් රැස් කරමින් සම්භරන්තෝ සම්භරං බෝධි සම්භාරේ බෝධියට මහා බෝධියට පරිෂ්කාර වෙන ධර්ම පාරමී ධර්ම බෝධි සම්භාර සම්භරං බෝධි සම්භාරේ ආගතෝ ජාති ජාතිසෝ භවෙන් භවයට බෝධි සම්භාර පුරමින් පැමිණියා වූ මේ මහා බෝධිසත්වයෝ නියතෝ බුද්ධ භාවාය බද්ධ කප්පේ ඉදන්ති මේ බද්ධ කල්පේහි බුදු භවට නියත වූ බෝධිසත්වෝච මෙත්තෙයෝ පුඤ්ඤං මේ අනුමෝදතු. ඒ බෝධිසත්වයෝ මෛත්‍රී මෙත්තෙය බෝධිසත්වයෝ මේ පින අනුමෝදන් වෙත්වා. මේ කතා කරන්නේ භවෙන් භවයට පැමිණීමක්. මේක අහඹුවක්වත් උන්වහන්සේට විශේෂ දෙයක්වත් මේකට හේතුව උන්වහන්සේම පූර්ණ කරපු පාරමී සම්භාරය. ඒකෙන් මතක තියාගන්න ඒ කරන පින්වල බල මහිමේ වැදගත් වෙනවා. ඒකේ ආනුභාවයේ වැදගත් වෙනවා. ඒකේ ගැඹුර වැදගත් වෙනවා. ඒකේ ගුණේ මහත්ය වැදගත් වෙනවා. ඒක මත තමයි ඒ භවෙන් භවය ස්ථාවර භවයක් බවට පත්වන්නේ. උන්වහන්සේගේ කතාවේදී තිරිසන් භවයේ පවා පාරමී පූර්ණයට ඉඩ සලසනවා. එහෙමනම් මේ මහා සංඝයාට ත්‍රිවිධ රත්නයේ විශේෂෙහි සිදු කරන්නා වූ අති උත්කෘෂ්ට කුසල කර්මයන් ඥාන සම්ප්‍රයුක්තව නැවත නැවත දිනපතා සිද්ධ කළොත් රැස් වෙන මහා පුණ්‍ය සම්භාරය සසර ගත කරනකොට පිංගතුනි ලැබෙන ආත්ම භාව විශිෂ්ට ආත්ම භාව බවට පත් කරනවා. ඒ ආත්ම භාවය ඔබට පදනම වෙනවා පාරමී පූර්ණයට. අද කාලෙත් සමහර අයට ඒ අතීත පාරමී පූර්ණයේ උපකාරයේ වශයෙන් තමයි විශිෂ්ට වැදගත් ආත්ම භාව ලැබිලා ඒ ආත්ම භාවවල ඉඳගෙන ජීවිතවල ඉඳගෙන මේ ගුණධර්ම පූර්ණේ කරන්න හිත නැඹුරු වෙලා තියෙන. හිත පහළ වෙලා තියෙන. එසඳා කැප වෙලා කටයුතු කරන්නේ. ඒකෙදි වැදගත් වෙන ප්‍රධානම දෙයක් තමයි බලවත් කර්ම රැස් වෙන්නට ඕන. උසස් කර්ම රැස් වෙන්නට ඕන. දියුණු කරන ගුණය ගැඹුරට දියුණු කරන්නට ඕන. අතහැරීම දියුණු කරන්නට, සීලාදී ගුණධර්ම ගැඹුරු කරන්නට ඕන. ගැඹුරු කරන්නට කරන්නට ඇතිවන්නා වූ පාරමී ශක්තිය, సంతානෙ ඇතිවන්නා වූ වෙනස, ඒ පරිවර්තනය, ඒ භවයන් භවයට පිංගතුනි සම්බන්ධ වෙලා විශිෂ්ට පිවිතුරු සත්ව సంతාන බවට පත් වෙනවා. එවන් වූ සත්ව సంతාන, නාම රූප సంతාන තමයි පාරමී පූර්ණය ශීඝ්‍ර කරගෙන අවසානයේදී මේ දුක කෙලවර කරන්නට සමර්ථවන්නේ. ඒ නිසා මහා සංඝ රත්නයට උපස්ථාන කිරීමේදී මතක තබා ගන්න, අපි සිද්ධ කරන්නේ මහා සංඝයාගේ ආජීවයේ පහසු කරවමින් උන්වහන්සේට ප්‍රතිපත්ති පූර්ණේ කිරීමට ඉඩ සලසා දීම. මොන විධි අනුග්‍රහයක් කළත් ඒක ආමිස පූජාවක් නම් ඒක ශ්‍රමයෙන් කරන දායකත මේ සියල්ල මෙහෙමයි තියෙන්නේ. ඒ නිසා අපේ ප්‍රතිපදාව සුවපත් වෙනවා. ඊළඟට අපි මේ රැස් කරන්නේ, පින් රැස් කරන්නේ මහා සංඝයා අරභයා. ඒ නිසා අපේ කුසලය ඉතාම බලවත් වෙලා අපිට පහසුවෙන් මේ ජීවිතේ සසර ගත කරන්නට අවස්ථාව ලැබෙනවා. කි වැදගත්ම දේ තමයි ඒ බලවත් කුසල කර්ම හේතු කරගෙන ලැබෙනවා විශිෂ්ට ආත්ම භාව. ඒ විශිෂ්ට ආත්ම භාව මත පදනම් වෙලා තමයි නිවන් දකින්නේ පින්වතුනි. ඒක ලඝු කොට හිතන්නට එපා. ත්‍රි හේතුක ප්‍රතිසන්ධිය යනු ඔබට තියෙන සරණක්. ත්‍රි හේතුක ප්‍රතිසන්ධිය යනු ඔබට තිබෙන පිහිටක්. කාශ්‍යප බුද්ධ ශාසනයෙහි අවුරුදු 20,000ක් මහණදම් පුරපු, ඉතාම උසස් ලෙස සිල් ගුණ පුරපු මහා උත්තම භික්ෂුන් වහන්සේ නමක් මරණාසන්නයේ ඇතිවෙච්ච සැකයක් හේතු කරගෙන හිත දුර්වල වෙලා සැකීවත් කරගන්න බැරුව නොවිච්ච අවතකට පසුතැවිලා ඒරක පත්ත නමින් නාගරාජයෙක් වුණා. බුද්ධාන්තරයක් නාගයෙක්. ගෞතම තථාගතයන් වහන්සේ ලෝකේ පහළ වෙනකොටත් නාගයෙක්. අවුරුදු 20,000ක් පුරපු මහණදම් හේතු කරගෙන එතුමාට සෝවාන් මාර්ගඵල ලබන්නට තරම් පුණ්‍ය ශක්තිය సంతානය තුළ තිබුණා. නමුත් ඒ පාරමී ශක්තිය මුහු කරවන්නට බෑ ඒ නාග ප්‍රතිසන්ධි. පාරමී පිරිච්ච සත්වයා පමා ප්‍රතිසන්ධිය දුර්වල නම් නිවන් දකින්නේ. අහේතුකනම් ද්වේතුකනම් නිවන් දකින්නේ. ඒ වගේ මතක තියාගන්න, නිවන් දැකීම විතරක් නෙවෙයි ගැඹුරෙන් පාරමී පූර්ණයටත් බාධයි. මහා බෝධිසත්වයන්ට ඒ අධික පාරමී පුණ්‍ය බහිමේ නිසා තිරිසන් ආත්ම භාවය පෙරව. නමුත් ඒ පාරමී පූර්ණය මනුස්සාත්ම භාවයට සාපේක්ෂව දුර්වලයි. මිනිස්සෙක් වුණා නම් ඊට වඩා ඉහළ ලෙස පාරමී පූර්ණය කරනවා. ඒ නිසා මතක තියාගන්න, මේ ත්‍රි හේතුක ප්‍රතිසන්ධිය විශිෂ්ට ආත්ම භාවය, ඒක නිවන් දැකීමට අත්‍යවශ්‍යයි. මේක පිලිසරණක්. මේ නිවන් මගට සසර දුකයි කියලා ඒ හැම ආත්ම භාවය දුකක් බව ඇත්ත. ජාති ජරා ව්‍යාධි මරණ නිසා. නමුත් ඒව අවශ්‍යයි. මේ විශිෂ්ට ආත්ම භාව, ඒ ආත්ම භාවල ඉඳලා තමයි මේ ගමන යන්නේ. මහා බෝධිසත්වයන් ලෞතුරා බුදු වෙනට උත්තමයා, 23 මහා පුරුෂ ලක්ෂණ සහිත රූපකයක් එක්ක තමයි මේ ගමන යන්නේ. මොකද ලෝකයාටත් ඒ ධර්ම බෙදන්න ඕන නම් ඒ ආත්ම භාවය වැදගත් උනාසට. ලෝසක තෙරුන් වහන්සේගේ ජීවිතේ පහසු ජීවිතයක් උනේ නැහැ. මොකද ඒ කර්මයේ තිබිච්ච බලපෑම නිසා. ඒ නිසා මහා සංඝයාට අපුපකාර කරමින්, උපස්ථාන කරමින්, උදව් කරමින් මහා පුණ්‍ය සම්භාරයක් ඔබ රැස් කරගන්නවා. ඒ රැස් කරගන්නේ පාරමී ගමනේහි පාරමී පූර්ණයට පදනම දමා ගැනීමක්. උපදින උපදින ආත්ම භාවයක ත්‍රි හේතුක ප්‍රතිසන්දි ලැබමින් විශිෂ්ට ආත්ම භාව උප්පත්තිය ලබම්මා. ඒ ආත්මයන් හේදී මේසටම පාරමී පූර්ණේ කරමින් මේ ගමන යන්නට ලැබේවා කියන හිත තියාගන්නට ඕන. මේ විදිහට මේ සංඝයා වහන්සේලා භික්ෂූන් වහන්සේලා ආරක්ෂා කර ගනිමින් උන්වහන්සේලාගේ නිවන් මගට උපකාර කරමින් තමන්ගේ නිවන් මාර්ගයත් සාර්ථක කර ගැනීමට මේ හැම දිනම අප කැප වී වාසය කරනවා. ඉතින් මේ හැම දිනාටම අපි ආශිර්වාද කරනවා. පින්වත් හැම දිනාම මහා සංඝයාට පහසු විහරණය සඳහා මේ මාසිකව කරන්නා වූ දායකත්වයන්, ඒ වගේම බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස බොහෝ කල චතුරාර්ය සත්‍ය ධර්මය ස්ථාපනය කිරීම පිණිස කරන වූ දායකත්වයන්, ඒ වගේම මහා සංඝරත්නය කියන සිල්වත් පිරිසට අනුග්‍රහ කිරීමෙන් රැස්පත් වරන්නා වූ මහා පුණ්‍ය සම්භාරයත් මේ හැම දිනාටම පාරමී පූර්ණය කරගෙන පිරුවා වූ පාරමී මුහුකුරාගෙන සංසාරේ ඉක්මනින්ම මේ දුකෙන් එතරව නිවනින් සැනසෙන්නටම උපකාර වේවා, උපනිශ්‍රය වේවා කියලා අපි ආශිර්වාද කරනවා. තව තවත් උතුම් ලෙස මේ බුද්ධ ශාසනය උපකාර කරගෙන භික්ෂු සුරක්ෂාවන්, සංඝ සුරක්ෂාවන් සිද්ධ කරගෙන තමන්ගේ පාරමී ගමනත් සුරක්ෂා කරගන්නට, රක්ෂා කරගන්නට සියලු ශක්තිය, ධෛර්යය, වාසනාව නොඅඩුව ලැබේවා කියලා අපි ආශිර්වාද සිද්ධ කරනවා. ඉතින් අද දවසේදී මේ ධර්ම දේශනාව සිද්ධ කරවන්නට යෙදුනේ විශේෂයෙන්ම මීට මාස කීපයකට කලින් අපගේ උපදෙස් අනුව ස්ථාපනය කරන්නට යෙදුණු ඒ භික්ෂු සුරක්ෂා වැඩසටහනේ දායක පිරිස විසින්, සංවිධායක පිරිස විසින් සිද්ධ කරන්නට යෙදුණු ඉල්ලීමක් නැත්තම් යෝජනාවක් මතයි. ඉතින් ඒ විශේෂයෙන්ම බොහෝ පිරිසක් එකතු පහදු කරගෙන මහා සංඝරත්නයේ වෙනුවෙන් දායකත්වයේ දරනවා. විශේෂයෙන්ම අපේ මහේෂී නාරංගොඩ මැතිණියගේ ඒ සංකල්පනාවක් ලෙස තමයි මේ වැඩසටහන සිද්ධ කරන්නට යෙදුනේ. ඒ වගේම මෙත්මගේ සහෝදරිය වෙන දිලූෂී විජේනායක මැතිණිය, ඒ වගේම අපේ අශෝක විජේනායක මහත්මා, ඒ වගේම මේ දුවා දරුවන් හැම දෙනාමත්, ඒ වගේම මහේෂී ඒ දිලූෂී මැතිණියන්ගේ මෞතුමියත් ඒ කියන පවුලේ හැම දෙනාම එකතු වෙලා තමයි මේ භික්ෂු සුරක්ෂා වැඩසටහන මුලින්ම ආරම්භ කරන්නට අවස්ථාව යොදාගත්තේ. ඉතින් විශේෂයෙන්ම මහා සංඝරත්නයේ වෙනුවෙන් අපකප වෙමින් බොහෝ ස්ථානවලට භික්ෂුන් වහන්සේලාට බොහෝ කාලයක පටන් උපකාර කරමින් තමන්ගේ නිවන් මාර්ගයත් ගමන් කරන වාසනාවන්ත පින්වන්ත පවුලක්. ඒ හැම දෙනාගේම නොමසුරු දායකත්වය, වගේම ඕනෑකම කැපවීම මත තමයි ඒ වැඩසටහන සාර්ථක ලෙස සිද්ධ කරගන්නට යෙදෙන්නේ. අද හැමදාම දිනපතාම තමන් වෙහෙස මහන්සි වෙමින් ඒ සියලු කටයුතු නිවැරදිව, විනයානුකූලව සහ විනිවිද භාවයකින් යුක්තව සිද්ධ කරගෙන බොහෝ අයට ඒ දායකත්ව සබන්ට සලසා දෙනවා. ඉතින් ඒ සෑම දිනාට මූලිකත්වයේ ගත සෑම දිනාටම අපි විශේෂයෙන් ආශිර්වාද කරනවා. තව තවත් උතුම් ලෙස ධර්ම මාර්ගයේ නියැලෙන්නට, සමත විදර්ශනා භාවනා දියුණු කරගන්නට, ප්‍රතිපත්ති දියුණු කරගන්නට, සීලාදී ගුණධර්ම වඩා ගන්නට සියලු ශක්තිය, ධෛර්යය, වාසනාව නොඅඩුව ලැබේවා. ප්‍රාර්ථනීය පරිද්දෙන්ම නිවන් මඟ යාගන්නට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා කියලා මම ආශිර්වාද කරනවා. ඉතින් මේ වැඩසටහන සාර්ථක කරගන්නට නන් දෙසින් නැත්තම් නොඑක ආකාරයෙන් බොහෝ පිරිස ආධාර අනුග්‍රහ සිද්ධ කරනවා මහා සංඝරත්නයේ සුඛ විහරණය පිණිස. ඉතින් ඒ භික්ෂු සුරක්ෂා වැඩසටහනේ මාස්පතා, නිතිපතා ඒ ආධාර උපකාර කරන්නා වූ හැම සියලු දෙනාටම අපි ආශිර්වාද කරනවා. පින්වත් හැම දෙනාගේම සියලු දායකත්වයන් මහා සංඝරත්නයේහි ප්‍රතිපත්ති පූර්ණයේ පිණිසම හේතුපනිශ්‍රේ වේවා. උන්වහන්සේලාගේ නිවන් මඟ සාර්ථක කර ගැනීමට උපකාර වේවා. මේ පින හැම දිනාටම සුඛ ප්‍රතිපදාවෙන් නිවන් ගමන යාගන්නට උපකාරයක් වේවා. විශිෂ්ට වූ ආත්ම භව ලබන්නට උපකාරයක් වේවා. හැම දිනාටම ප්‍රාර්ථනීය පරිද්දෙන් නිවනින්ම සැනසෙන්නට උපකාරයක් වේවා වේවා කියලා අපි ආශිර්වාද සිද්ධ කරනවා. ඒ වගේම ඒ සංවිධායක මණ්ඩලයේත්, ඒ වගේම අපේ අනිකුත් සෑම දිනාගේමත් නමින්මිය පරලොව ගිය ඥාති වර්ගය පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වීමෙන් දුකටපත් වූ දුකෙන් අත මිදෙත්වා, සැපයටපත් වූ සැපයෙන් අභිවර්ධනයේ වී කෙලවර නිවනින්ම සැනසීම ලබත්වා ලබත්වා කියලා ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. හිතාහිත මැදහත් සකල ආත්මාරක්ෂක වූද, ලෝකපාලක වූද, සම්යදෘෂ්ටික දිව්‍ය රාජ මණ්ඩලයේ මේ සෙනසුන්ට අධිගෘහිත දිව්‍ය රාජ මණ්ඩලය පින් අනුමෝදන් වීමෙන් දෙවියෝද දිව්‍යමය ආයු වර්ණ සැප බල ප්‍රඥාවන්ගෙන් වැඩි බුද්ධ ශාසනයේද චිරාත් කාලයක් ආරක්ෂා කොට දෙවියෝද ප්‍රාර්ථනීය බෝධි ඥාන වලින් නිවනින්ම සනසීම ලබත්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. හිතාහිත මැදහත් සකල ලෝක සත්වයා පින් අනුමෝදන් වීමෙන් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, මිසදිටු ගත්තෝ සමිදිටු වෙත්වා, තිසරණ සරණ යෙත්වා, කෙලවර නිවනින්ම සනසීම ලබත්වා කියලා අපි පින් අනුමෝදන් කරමු. අවසාන වශයෙන් අද දවසේදී ඒ ධර්ම දේශනාවට ආරාධනා කරා වූද, ඒ වගේම ප්‍රචාරණයේ පටිගත කිරීම කළා වූද, ඒ වගේම ධර්ම ශ්‍රවණය කළා වූද, මාස්පතායේ දායකත්වය දරන ඒ භික්ෂු සුරක්ෂා වැඩසටහනේ සෑම දිනාටමත් ධර්ම ශ්‍රවණය කළා වූ හැම දිනාටමත් අපි ආශිර්වාද කරනවා. පින්වත් හැම දිනාගේම ජීවිතවලට සිතක් ශාන්තියක් යහපතක් අභිවෘද්ධියක්ම සිද්ධ වේවා. කරන කියන රැකී රක්ෂා කටයුතු, ගේදොර වැඩ කටයුතු, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙත්නම් ඒ සියල්ලක්ම සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. හෙළන හුස්ම රැල්ලක් ගානේ, ගෙවන තත්පරයක් ගානේ, තබන පියවරක් ගානේ, රත්නත්‍රයේ සතු අසීමිත ගුණානුභව බලයේ නිරතුරු ආරක්ෂාව සැලසේවා. ගිනි ජල වස විස විපත්ති වලකීවා. කල්ප වෘක්ෂයකින් භද්‍ර ඝටයකින් මෙන් සියලු සම්‍යක් ප්‍රාර්ථනා සමෘද්ධ වේවා. ලෞකික දියුණුවෙන් පමණක් සෑහීමටපත් නොවි ආධ්‍යාත්මයේ සිත තව තවත් සිත නැඹුරු වේවා. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයෝ පෙරපස මෝරණ සඳක් මෙන් දිනෙන් දින දියුණු වෙත්වා. උපනුපන්න ආත්ම භාවයන්හිදී දෙවි මිනිසාදී සුගති සම්පත් වින්දනය කරමින් ප්‍රතිරූප දේශ වාසය ත්‍රි හේතුක ප්‍රතිසන්දිය ජාති ස්මරණක් ඥානේ සහ සම්මා දිට්ඨිය ඇතු උපත ලබා සුවසේ පාරමී සපුරා බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවී සැනසී පැමිණ වදාළ ශාන්ති ලක්ෂණ නිර්වාණ ධාතුවෙන් සැනසෙන්නටම මේ සියලු කුසලයෝ හේතු වේවා, වාසනා වේවා කියලා ප්‍රාර්ථනා පිහිටුවාගෙන දෙවියන්ට ඥාතීන්ට පින් දෙමු. ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්칸තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්칸තු සම්බුද්ධ දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්칸තු සම්බුද්ධ ශාවකං. චිරං රක්칸තු ත්වං සදා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. සබ්බ දුක්ඛා පමුඤ්චේතු.